අදයි හැම දිනාටම තිරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිුණා වූ ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නයේ නිසා බිහිුණා වූ උතුම් ආර්ය පුද්ගල මහා සංඝ රත්නයටත් নমස්කාර කරනවා. নমස්කාරය වේවා. අපි අද භාවනාවට මුලින්ම තෝරගත්තේ ආනින්ජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ කුරු රට කම්මස්සදම් නම් වූ කුරු රට වැස්සන්ගේ නියම්ගමක් වේදෙහි වැඩ වසන සේක. එකල්ලි මනාහි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණී කතා කළ සේක. පින්තුන් වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍යය, හිස්සය, විනාශ වන්නාවේ මෝස ධර්මයේ විනාශ වන ස්වභාවය ඇත්තවයි. මහණෙනි, මෙය මායාවකින් කරන ලද්දක් වෙන්නේ. අඥානියන් විසින් මගේ කියන ලබන්නාවේ. මෙලව ඇත්තා වූ යම් මනුස්ස කාම ගුණියෝ වෙද්ද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණියෝ වෙද්ද, මෙලව ඇත්තා වූ යම් මනුස්ස කාම සංඥාවෝ වෙද්ද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මායයාට යටත්තේ. මේ මායයාගේ ස්ථානීය වේ. මායයා දමන කෑම වේ. මායයාගේ කොටු ගාල් වේ. මේ කාමයෙන් අරුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියන සාරම්භයේද යන අකුසලිය පවතී. මේ අකුසලිය මේ ශාසනයේ හික්මින්නා වූ ආරශාවගේ අන්තරාය පිණිස හට ගනිති කියලා පෙන්වනවා. එතකොට තාතාගතයන් වහන්සේ මෙතන පෙන්නනවා, අනිච්චා භික්ඛවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්ම මයාකතමේතම් භික්ඛවේ බාලලාපන. ඒ කියන්නේ මේ කාමයේ කියනේම අනිත්‍ය වූ දෙයක්. ඒ කාමය තුච්චයි. කාමය අනිත්‍යයි කියන එක අපිට අවටිකකින් බලනවා එතන ඩයග්‍රෑම් එකකුත් එක්ක. කාමය තුච්චයි. මේක මුසාවක්, මෝස ධම්මා. මයාකතමේතම් මායාවකින් කරන ලද්දක් කියන්නේ බාලලාපනය. බාලයාගේ කතාවලි සිදුවන දෙයක්. ඉතින් ඔක ඔය පෙන්වන්න පුළුවන්. අපි දන්නවා මේ කාමයෝ කියලා කියන්නේ ඔය සංකල්පයන්ගේ රාගය, සංකප්ප රාගය තමයි කාමය කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරුස කාමෝ කියලා කියනවා. ඉතින් අර විඥානේ කරකෝලම් ඒ සංකල්පයකට තිබෙනා වූ රාගයක් තමයි කාමය කියලා කියන්නේ. මේ කාමයේ තුච්චයි, අනිත්‍යයි, ඒ වගේම තුච්චයි, හිස් දෙයක්, ගතියුත්තක් නැති දෙයක්, මායාවකින් කරන ලද්දක්. දැන් මෙතන මේ බාල ලාපනා කියලා කියන්නේ බාලයාගේ වචනේ. බාලයාගේ වචනයන්ගෙන් තමයි ගොඩාක්ම අපිට ඔදේවල් සිද්ධ වෙන්නේ. ඒකට මම නිතරම කියන දෙයක් තමයි අර ඒක මමයි තව යාළුවෙක්ේ තව තැනක ඉන්නකොට විශ්වවිද්‍යාල ඒ තවත් යාළුවෙක් එතෙන්ට ඇවිල්ලා එයා කියන්න ගත්තා එයා කාන්තාවගේ යම්කිසි ශරීර කොටසක් විස්තර කරන්න ගත්තා. එතකොට අර මගේ යාළුවා ඉඳන් බල්ල ඉඳන් කිව්වා මේ බෝධිසත්වයෝ සහ නරුමයෝ කියලා ඒ මනුස්සයාට කියලා මේ පැහැදිලි කළා. නමුත් මේ ඕක අහගෙන හිටියා නම් කවුරු හරි අපි හිතමු පාසලක එහෙම පොඩි ළමෙක් පාසලකට යන ළමයෙකුට ඔය වගේ කතාවක් කිව්වහම එයා අර කිව්ව කතාව ඇත්තද කියලා බලන්න අරව බලන. බැලුවෙන් පස්සේ යාගේ විඥානය එතන පිහිටනවා. විඥානය පිහිටුවනම් නාම රූපයක් ඇතිවෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට මේ මෙලොව ඇත්තව යම් කාම සංඥාවක් තියෙනවද? මෙතන පේනවා ඊයේ දිට්ඨ ධම්මික කාම. ඊ සම්පරායික කාම. මේ දැන් තියෙන කාම සංඥාවක් තියෙනවද? පස්සේ මෙතනින් පස්සේ ඇති වෙන්නා වූ කාමයක් තියෙනවද? ditta dhamma kama sanyava. ඒ වගේම පස්සේ ඇති වෙන්නා වූ කාම සංඥාවක්. අපිට තියෙනා වූ කාමයේ කියලා කිව්වම සංකල්පේ රාගේ. එතකොට අපිට කාමයෙන් ගැන සංඥාවක් අපිට තියෙනවා. perception එක. එතකොට මෙන්න මේවා දෙකම ගත්තාම ditta dhamma samparayika කියන දෙකම උභය මේතන් දෙකම මාර දෙයයන් කියලා කියනවා. ඒ කියන්නේ මායයට යටත් වෙනවා. මාරස්ස විසයෝ මායාවේ ස්ථානීය වෙනවා. මාරස්ස නිවාපෝ මායя දමන කෑම්. මාරස්ස ගෝචරෝ ඒක ඇවිල්ලා කොටුව. ඒ කියන්නේ අපේ ඇහැට යම්කිසි දුරකට යමක් පේනවද? ඒ දුර සියල්ලම මේ මායාවේ රේන්ජ් එකට යටත්. අපේ ඇහි රේන්ජ් එකක් තියෙනවද? ඒ ඔක්කොම මායාවේ රේන්ජ් එකට යටත් වෙලා තියෙනවා. ඒක අපි යමක් බල්ලා ගන්නවද? ඒ අරමුණු ඒ මාරයක් දක්වමු මේ විදිහට. හේතේති පාපක අකුසල මානස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භා. අභිජ්ජාව කියන එක කවටිස්නස් කියන එක. ව්‍යාපාදේ කවුරු හරි කෙනෙක් දිහා බලලා අභිජ්ජාවේදී අපි ගන්නවා මොකක් හරි දෙයක් මේක මගේ වේවා කියන අදහස. ව්‍යාපාදේදී නැසේවා මැරේවා කියලා කල්පනා කරන කෙනෙක් දැකලා. සාරම්භී කියලා කිව්වහම මේ කම්පිටිෂන් එක. සාරම්භී කියන එක හරියට තියෙන ඔය බුදුහාමුදුරුවන්ගෙන් කෙනෙක් බමුණෙක් කියවුවා වහන්සේ මහණෝනේ මොකද කියලා. පරතතගතන් වහන්සේ උත්තරේ දුන්නේ උන්නේ සාරම්භ හේතු කොට තමයි මේ කම්පිටිෂන් එක බුඩ තමයි මේක වෙලා තියෙන්නේ. මිනිස්සු මරා ගන්නෝ කොටා ගන්නවන් ඒවා දැකලා තමයි බුදුහාමුදුරු මේ වෙලා තියෙන්නේ. ඒත් තතගතන් වහන්සේ දේශනා කරනවා මෙහිලා මහණෙනි එහිලා ආර ශ්‍රාවක තෙමේ මෙසේ පත්‍යවේක්ෂ කරයි. යම් ਦਿੱට්ට ධම්මක කාමියොත් යම් සම්පරායික කාමියොත්ද යම් ਦਿੱට්ට ධර්මික කාම සංඥා කෙනෙකුත් යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත්ද තෙල කාම සංඥා යන දෙකම මරුට තැන් වේ මරුට විශේෂ වේ මරුගේ නිවාපේ මරුගේ ගෝචරේ. මේ කාම ගුණයේ විශේෂයි මානසික වූ අවිද්‍යාව ව්‍යාපාද සාරම්භ යන අකුසල ධර්මයේ වෙන්නේ. මම ඒ තුන් කෙලසුන්ගේ සසනේ හික්මෙන ආරශ මේ තුන් කෙලසු මේ සසනේ හික්මෙන ආරශාවකයාට අන්තරාය වෙනස වෙති. මම කාමගුණ ලෝකේ මැඩපියා දැහන් අරමුණු අදිෂ්ඨාන කොට වාසන්නේ නම් මැනවි කියලා. එතකොට මෙතන මේ දැහන් අරමුණු කියලා කිව්වහම මේ බෝධිපාක්ෂික ධර්මුණ අපි දන්න සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයේ අරියට මඟ ඉන්ද්‍රියන් බලයන් ওই විදිහට දිගට තියෙනවා. මෙන්න මේ බෝධිපාක්ෂික ධර්මය අරමුණු කොටගෙන තමන් ඉන්නවනම් හොඳයි කියන එක. ඒක තමයි මේ චූල නිද්දේශය මේක පැහැදිලි කරන්නේ. ඒ නික්කම් මේ භාවිතා කරමින් ඉන්නවයි කියන එකයි. කරන්නේ නම් විහෙකේ කියලා. එතකොට මෙතන කරන්නේ මොකද්ද? එයා ගන්නවා අදිෂ්ඨානය. අදිෂ්ඨානය මොකද්ද? මේව ඔක්කොම මායාවයි. මේ කාම ලෝකයේ තියෙනා වූ දේවල් කතාවල් මේ කියන දේවල් ඔක්කොම මායාවක් දේවල්. මම මේකෙන් ගැලවිලා මම මේකෙන් අයින් වෙලා මං අදිටන් කරනවා මම මේ ලෝකේ ඉන්නේ නැහැ. මම ඉන්නවා අරියට මග. පංච ඉන්ද්‍රියන් පංච බලයන් අන්න ඒව භාවිතා කරමි මං ඉන්නවා කියන එක මම අදිෂ්ඨාන් කරනවා. අදිෂ්ඨානයක් තියෙන්නේ. ඒ අදිෂ්ඨානයේ හේතු කොටගෙන ඉහේකී කියලා කල්පනා කළා. මම විපලූ මහත්ගත සිතින් කාම ලෝකයේ මැඩපවත්තා. සිතින් ඒ බෝධිපාක්ෂික කර්ම අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් මාගේ යම් මාගේ සිතේ හටගන්නා වූ පවිතු අකුසල අවිද්‍යාවෝද ව්‍යාපාදයේද සාරම්භයේද වෙත ඔහු නොවන්නා හොය. ඔවුන්ගේ දුරුකිරීමේ මාගේ සිත කාමාවචරණු අප්‍රමාණු මොනවට වඩනාලද්දා වූ ඒ සුභාවිතා කියන එක අප්‍රමාණං සුභාවිතා කියලා එතන කිව්වා. සුභයි කියන එක අපි දන්නෝ ඒ දෙතිස් ගුණපේ අසුභ දෙයක්. හැබැයි අපි සුභයි කියලා තමයි අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේ අසුභය කියන එකෙන් අපි ඉවත් වුණා නම් අපිට එන ඇත්තම කියනවා නම් සුභයි කියන එක සත්‍ය වශයෙන්ම අපිට තියෙනවා. මෙසේ පිළිපන්නා වූ මේ බහුලකට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හෝ බවට හේතු විදර්ශනාවෙන් හෝ ධානයට හේතු සමාධිය හෝ පහදී. මනා පැහැදීම ඇති කල්ලි ඒතාත්මේ කම්පා නොවන ධාන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. නොහොත් ශරීරයගේ මිදීමෙන් මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයන් වේද ඒ කුසල චතුත්ත්‍යත්ත ධානයට සමාන වූවක් වන්නේ යන මේ කාරණිය ඇත්තේ. මාන්නේ මේ පළවුණු ක්ලේශයන්ගෙන් කම්පා නොවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ කියලා කියනවා. අපි ඔය ඕනම ඩයග්‍රෑම් එකකට ගියොතින් අහම අපි දන්නවා තුඹහ කියන එක මොකද්ද කියන එකද. එතකොට මෙන්න මේ කොටුව මේ කොටුව මේ අභිගිද්දි ලෝභයේ ඉඳන් පරුසාවාච ප්‍රසනාවාච සම්ප්‍රප්පලා වලට ඇඳලා තියෙනා වූ මේ කොටුව මේ තුඹහන් මෙන්න මේක ඇතුලේ මම ඉන්නේ නැහැයි කියලා අදිටන් කරගන්නවා. අදිෂ්ඨානය මේක ඇවිල්ලා මායයට යටත් මායාවේ දේවල් මම මේකෙන් අයින් වෙනවා කියලා කල්පනා කළා. මම භාවිතා කල්පනා කරනවා මේකෙන් තොර වූ මේකෙන් පිටත වූ ඒ බොජ්ජංගයන් මම භාවිතා කරනවා. අන්නේ අදිෂ්ඨානේ හේතු කොටගෙන මෙයා ධානයට යනවා කියන එකයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඕකම තමයි අපි ඔය දැක්කේ ඉස්සර ඩයග්‍රෑම්ස් වල අර විරිය හේතු කොටගෙන අපිට තිබුණ ආරම්භ විරිය. ආරම්භ විරියේ මොකද්ද තියෙන්නේ? අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං ආති පජහති කියලා. එතකොට ඉපදිලා නැති ලාමක පාපක අකුසලයන් අයින් කරගන්නවා කියලා මම කල්පනා කරනවා නම් ඒ කියන්නේ මම කල්පනා කරනවා කාම විතක්කයන්, ව්‍යාපාද විතක්කයන්, විහිංසා විතක්කයන් මට එපා කියලා. අන්න ඒකට මම අදිටන් කිරීම තමයි මේ කියන්නේ. අදිෂ්ඨානයක් ගන්නවා. මේක එපා මට. දැඩි ලෙස මොකද මං මට ඇති. මෙච්චර කාලයක් දුක් විඳ මට ඇති. අන්න ඒ වගේ මේ කාමේ නිසා වෙන දේ දැකලා මම මේකෙන් යනවා කියන එක. ඒ කියන්නේ මං කියනවා මම මේ කොටුව ඇතුලේ ඉන්නේ නැහැ. මාරේගේ කුල් කූඩු ඇතුලේ මම ඉන්නේ නැහැ. මේකෙන් එළියට මම පයින්නම් කියලා. පණින් නැතිලා හිතන එක්කෙනා ඒක ඇතුලේ කරකී කරකී ඉන්නවා. එතකොට මෙහෙම හිතපු මනුස්සයා ඒ නික්කම්මයටම ගරු කරනවා නම්, අව්‍යාපාදයටම ගරු කරනවා, අවිංසාවටම ගරු කරනවා නම් තමයි මෙයා මේකෙන් එළියට පැනලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ගරු කරන්නේ නැත්නම් එයා ආපහු ඒක ඇතුළටම වැටෙනවා. ඒක වළක්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට ඒක අනුව අපිට පේනවා අපි මේ ආනෙන්ජ ඩයග්‍රම්ස් වලට ගියොතින්, ඒ ආනෙන්ජ ඩයග්‍රම් එකේ මේ දෙවෙනි ස්ලයිඩ් 2 එක බැලුවොතින් එතන අපිට පෙන්නනවා මේ යම්කිසි වස්තුවක් ගත්තාම මෙතන තියෙනවා මේ හේතුකුත් තියෙනවා ප්‍රත්‍යකුත් තියෙනවා. මොකද්ද මේ හේතුවයි ප්‍රත්‍යයයි කියන්නේ? මෙතන තියෙන්නේ කබලින්කාර ආහාරය කියන එක. මේක අපි සුබයි සුඛයි අත්ත කියලා ගන්නවා. ඒක සුබයි කියලා ගත්තාම සුබක වුණොත් තමයි සුඛ වෙන්නේ. මේ අසුචි ගොඩක් මල මුත්‍රා ගොඩක් හැබැයි අපි හිතනවා සුබයි කියලා. ඒක නිසා අපිට සුඛ වෙනවා. සුඛ වුණාම අත්ත වෙනවා. අත්ත වෙලා අපිට ඇති වෙනවා මේ සංකල්පයන්. ඉතින් මේ සංකල්පයන් තමයි මේ අත්තවාද උපාදානයේට ඇතුල් වෙන්නේ. අන්නේ සංකල්පයන්ට තිබෙනා වූ රාගය තමයි අපි කියලා කියන්නේ කාමයේ කියලා. සංකප්ප රාගෝ පුරිස කාමෝ කියලා කියනවා. මේකට දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මේ සුභයි සුඛයි කියන කතාව. මේක තමයි හේතුව. මම එහෙම කලින් ඒව අරගෙන මම කොහොමද දන්නේ කෙනෙක් සුබයි කියලා? මම කලින් යම් කිසි දෙයක් ආහාරයක් වුණත් ඒක හොඳයි කියලා කියන්නේ මම කලින් කාලා තියෙන්න ඕනේ. ඒකෙන් ඇති වුණා උදේ. ඒකට ඒක හේතු වෙනවා. ඒක හේතු වෙනවා. අනිත් අතට ගත්තාම අර වස්තුවේ තිබෙනා වූ යම් කිසි නිමිත්තක් තියෙනවා. අර කාන්තාවක් දිහා බැලලා අතන උසයි මෙතන පාතයි ආදිවාසීන් ලස්සනයි කියලා කිව්වා. ආහාරයක් දිහා බැලලා යම් කිසි ආකාරයකට කෙනෙක් ගත්තා මේ අරමුණු මේක හරි සුවඳයි. මේක හොද්ද. ගෙදෙට ඇතුළු වෙනකොට හොද්දක් ඉදෙනවා. එක පාටම හිතෙනවා ආ මේක නම් හොඳ රස ඇති කියන එක. කාලබල්ලා නෙමෙයි අර සූඳත් එක්ක ආවේ. එතකොට ඒව තමයි නිමිත්ත. මේ එතකොට ඒව ප්‍රත්‍ය වෙනවා. නිමිත්ත කියන එක නිතරම ප්‍රත්‍ය. මේක හේතුව. මේ හේතු ප්‍රත්‍යයෙන් තමයි මෙන්න මේක කියන දේ ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කාමේ මේ සංකල්පයන්ට තියෙනව රාගය තමයි මේ කාමේ වෙලා තියෙන්නේ. මේක හරියට අර ලුණුමිරිස් කතාව තමයි. ලුණුමිරිස් කතාව කියලා කියන්නේ මිනිස්සේ බත් ටිකක් කනකොට ඒ මනුස්සයාට හැඟීමක් ඇති වෙනවා ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා. මොකද අර යම්කිසි රසක් කියන එක කලින් එයා දැකලා තියෙනවා. දැන් ඒක නැහැ. පොඩි වෙනසක් තියෙනවා. ඒ ගැප් එකට තමයි අපේ මේ කතාව අපි හදාගෙන තියෙන්නේ. මනසෙන් ඇති කරගත්තා වූ දෙයක්. එතකොට අපි ඒකට පස්සේ බොජ්ජංගේ එනකොට අපි විස්තර වශයෙන් බලමු. එතකොට මෙතන මේ අපි කතා කළ අභිජ්ජාව ව්‍යාපාදයේ සාරම්භය කියලා තුනවා. ඉතින් අභිජ්ජා කියන එක මේ ස්ලයිඩ් 3 වෙනි ස්ලයිඩ් එකේ ලකුණු කරලා තියෙනවා අභිජ්ජා කියන එක. ඊළඟට අපි දන්නවා ව්‍යාපාදයේ කියන එක මෙතන තියෙනවා. හැබැයි ඉතින් ওই ව්‍යාපාදයේ මේ මෙන්න මේ ලයින් එක හරහා රිෆ්ලෙක්ට් වෙලා ආපහු මේ මච්චරියත් එක්ක පැත්තෙන් ව්‍යාපාදයේ හේතු කොටගෙන ඇති වෙන්නා වූ දෙයක් තියෙනවා. මොකද ව්‍යාපාදයේ නිකම්ම නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. ව්‍යාපාදයේ ඇති වෙලා තියෙන යම්කිසි දෝමනස්සයක් සිද්ධ වෙලා. ඒ දෝමනස්සයට හේතු වෙච්ච කාරණයක් තියෙනවද? ඒ මගේ ජීවිතයත් එක්ක ඒක සම්බන්ධ වෙලා මට ඒකෙන් ඇති වෙනව යම්කිසි අගයක් දීලා තියෙනවා. සාරම්භය කියන එක මේක ලකුණු කරලා තියෙනවා. උගලන්ට පේනවා මේ සාරම්භය කියන එක තියෙන්නේ ඔය 6.2 වලින් ඉඳන් 8.2 වලට යන ලයින් එක තියෙනවා. දුස්සීලභාවයට යන තැනනේ තියෙන්නේ. දුස්සීලභාවයයි 8.2 කියන සම්බන්ධ වෙන තැන. එතකොට ඒක කැපෙනවා මේ අර මෝහේ 1.3 මෝහේ ඉඳන් ඒ 2.2 විචිකිච්ඡාව තියෙන පැත්තට යනවනේ. අන්න ඒ එතන කැපෙන තැන තමයි ඒ සාරම්භය කියන එක ලකුණු වෙලා තියෙන්නේ. ඉතින් ඔය සාරම්භය ඔයගලන්ට පේනවා මේ කෙලීම ද්වේෂයත් එක්ක සම්බන්ධයි කියලා. ද්වේෂය මේ පැත්තේ තියෙන සාරම්භය මේ පැත්තේ තියෙන. ඒක නිදන් මොනවා හරි මිනිස්සු කම්පිටිෂන් එකට කඩයක් තියෙනවා නම් අනිත් මනුස්සයගේ හොඳට බඩු විකිනෙනවා නම් ඒක වහන්න අපි මිනිස්සු උත්සාහ කරනවානේ කම්පිටිෂන් එක නේද? මගේ පැවැත්ම සඳහා මේක. ඒකට ඒක නිසා ද්වේෂය. මේ විදිහට දේ තියෙනවා. ඒ වගේම තමයි අපි මේ පස්සේ භාවිතා කරන නිසා තවත් දෙයක් වෙන්නන්න පුළුවන් මේ අහම් සහ මමං කියන එක. ඔය අහංකාරය කියන එක ඇති වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව කියන එක ලයින් එක තියෙනවනේ. අන්න ඒ ලයින් එක දැන් ඔක්කොම මේ අහං සහ මමං දෙන්නම ඉන්නේ මේ තීන මිද්දේ හරහා ලයින් එක කැපෙන තැනක තමයි 얘 දෙන්නා ඉන්නේ. ඒතකොට තීන මිද්දේ ඉඳන් මහා මෙතන සම්ප්‍රප්පලාපයට යන පාර තියෙනවනේ. ඒ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන පාරෙන් මෝහයට යන පාරේ. තීන මිද්දේ ඉඳන් මෝහයට යන පාරේ ඊයර අහනුයි එන තැන තියෙනවනේ. තීන මිද්දේයි ලොකුම මෝහය තියෙන ලයින් එක. ඒක අවිද්‍යාවෙන් ඉඳන් ඇවිල්ලා කැපෙන තැන තියෙනවනේ. අන්න එතෙන්ට හරියට මේක දික්කලොත් මෙන්න මේ ලයින් එක අවිද්‍යාවෙන් ඉඳන් එන ලයින් එක ඔගොල්ලෝ දික්කලොත් එහෙම මෙන්න මේ කැපෙන තැන තමයි ඇති වෙන්නේ අහං කියන එක. ඒ වගේම මමංකාරය කියන එක ඇති වෙන්නේ ওই තීන මිද්දේ ඉඳන් පොඩි එයට මෝහයට යන්න තියෙනවනේ. තීන මිද්දේ මෝහ පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මහා මෝහය උඩ ගත්තාම අර අවිද්‍යාව ආශ්‍රවය. එතකොට ඒ අවිද්‍යාව ආශ්‍රවයට යන්නා වූ දේ කියන එක කැපෙනවා මෙතනින් මේ මේ දොරපොල්ල තියෙනවානේ. ඒ දොරපොල්ල කැපෙන තැන. පේනව නේද? දොරපොල්ලයි ඊළඟට තීන මිද්දේ ඉඳන් මෝහයට යන්නා වූ තැනයි කැපෙන එක ඇතුළ මම්මන් එනවා. එතකොට ওই අහනුයි මමනුයි දෙන්න එකතු වෙන තැන තමයි මේ පෙන්නලා තියලා තියෙන්නේ. මෙතන ඕගලන්ට පේනවා මේ සංඥාවේ ඉඳන් පලාසයට යන ඉරක් තියෙන. ඒ වගේම තීන මිද්දේ ඉඳන් අර සම්ප්‍රප්පලාපයට යන ඉරක් තියෙනවා. මේ රතු පාට ඉරි දෙකකින් ලකුණු කරලා තියෙන්නේ. අන්න ඒ දෙක කැපෙන තැන ඔය කුක්කුච්චයේ මෙහා පැත්තේ තියෙන. අන්න එතෙන්දි ඒ අහං සහ මම එකතු වෙන තැන එතන තියෙනවා. ඒක අපි පස්සේ කල්පනා කරනවා මේ වෙන ධර්මයන්ත් එක්ක. එතකොට මෙන්න මේ විදිහට බුදුහාමුදුරු කියනවා එහෙමනම් අපේ අදිෂ්ඨානියම කියන එක අදිටන් කරනවා කියන එක මං කාම ලෝකේ ඉන්නේ නැහැ කියලා අදිටන් කරනවා කියන එකම තමයි මට ධානයට යන්න පුළුවන්. එක්ක තමන් මගඵල ලබනවා එහෙම නැත්නම් තමන්ගේ පුළුවන්කම තියෙනවා හෙල්ලෙන්නේ නැති ආනෙන්ජ ආනෙන්ජය කියන එක දැන්ට ප්‍රථම ආනෙන්ජ සප්පාය ප්‍රතිපදා කියලා. ඊට පස්සේ ආපහු බුදුහාමුදුරු දේශනා කරනවා යලිදු මහණේදී ආර ශාวกතමේ මෙසේ පත්‍යාවේක්ෂ කෙරෙයි. යම් ditta dharmika kama කෙනෙකුත් යම් samparayika kama කෙනෙකුත් ඇත්ත. යම් ditta dharmika kama සංඥාවකුත් යම් samparayika kama සංඥාවකුත් ඇත්ත. යම් කිසි රූපයකුත් ඇත්ත. අනේ අවස්ථාවේදී බුදුහාමුදුරු රූපයක් දැන් එක්කව කරනවා. ඒ හැම සතර මහා භූතය සහ සතර මහා භූතය නිසා පවත්නා වූ රූපේද කියයි. දැන් ඉස්සෙල්ලා කතා කළා කාමයයි කාම සංඥාවයි. ඒකට අමතරව බුදුහාමුදුරු දැන් කතා කරනවා රූපය ගැන. එතකොට මෙන්න මේ පවතන රූපය මෙසේ පිළිපං ඒ පිළිවෙත බහුල කොට වසන ඔහුගේ සිත ඒ අරිහත්ත කාරණයෙන් පහදිනවා. සම්ප්‍රසාදයේ ඇති කල්ලි යථාත්මයේ විදසුන් නොවනින් රහත් බවට හෝ පසක් කෙරෙයි. ආනෙන්ජ සමාපත්තියට හෝ සංගති. මරණින් මත්තේ මේ කරුණ විද්‍යාමාන වෙනවා. යම් කරුණකින් ඒ මහානගේ උපදිනට නිසි විපාක විඥානය වී නම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණී වන්නේ මහණනි මේ දෙවෙනි චතුත්ථ සංඛ්‍යාත ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාවයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින් මේ මෙතන මේ පෙන්වන්නේ අපි රූපය කියන එක නෙවෙනවා නම් කාමය හෝ කාම සංඥාවන් කියන ඒවා ඇති වෙන්නේ නැහැ. බට්ටිකක් දාලා කටට කනකොට තමයි අපිට සැඟීමක් ඇති වෙන්නේ ලොමිරිස් ටිකක් තිබුණාද කියලා. ඔක රූපයක් වුණේ නැත්තම් ඔය කතාවක් නේ. රූපය නිසා තමයි මේ තියෙන්නේ. කවුද හරි මිනිස්සෙක් දැනගන්නවද මේ රූපය කියන්නේ අසූචි ගොඩක් කියලා? ගතියුතු දෙයක් නැති කියන එක තීරුම් ගන්නවද? අන්න ඒ වෙලාවේදී මේ මිනිස්සයට පුළුවන්කම තියෙනවා මේකෙන් අයින් වෙන්න. ඔය සුබ වෙච්ච දේම තමයි අපිට මාන්නේ විසින් කියන්නේ මේක හොඳයි කියලා. සුබ වෙච්ච දේම මාන්නේ විසින් හොඳයි කියලානේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒක ගන්නව හොඳයි කියන එක සුබ වෙච්ච දේ. එහෙම වුණේ නැත්තම් මේකේ ප්‍රශ්නයක් නෑ. ආ රූපේ විබුත්තේන පුසන්ති පස්සා කියලා කියවි. ඒක තමයි. රූපේ ඉක්මවනවා නම් ස්පර්ශයක්වත් අපිට වෙන්නේ නෑ. ආපහු නැවත පෙන්නනවා යලිදු මහණෙනි ආර ශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යවේක්ෂ කෙරේ. යම් දිට්ඨධම්මික කාමයොත් යම් සම්පරායික කාමයොත් ඇද්ද? යම් දිට්ඨධම්මික කාම සංඥාවකොත් යම් සම්පරායික කාම සංඥාවකොත් ඇද්ද? දිට්ඨධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද? යම් දිට්ඨධාර්මික රූප සංඥාවකොත් සම්පරායික රූප සංඥාවකොත් ඇද්ද? මේ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දිට්ඨි වශයෙන් අභිනන්දනා කරන්නට නොනිසි වෙයි. අභිමානීන් කියන්නට නොනිසි වෙයි. බැසගෙන සසින්නට නොනිසි වෙයි. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති කියන එක. එතකොට මෙතෙන්දී බලන්න මේ කාමයේ කියන එක හදාගන්නේ කොහොමද අපි? අර සංකප්ප රාගෝ පුරුෂකාමෝ කියලා කිව්වා නේද? මේ සංකල්පයන්ට තිබෙනා වූ රාගය තමයි පුරුෂකාමී වුනේ. මේ පැත්තෙන් මේ සුබයි සුඛයි අත්ත කියලා අරගෙන මේක කරකෝලා. ඔය ස්ලයිඩ් 2 එකේ පෙන්නන්නේ සුබයි සුඛයි අත්ත කියලා අරගෙන මේක කරකෝලා. තමයි මේක අදාගත්තේ. මම මේක කරකවන්නේ නැත්නම් අපිට මේ නිත්‍ය කතාවක් කරව මෙහා මුකුත් ඇති වෙන්නේ නැහැ. ඒකට කාමයේ කියන එක මේ සංකල්පයන් හදා ගැනීම මේ වෙච්ච දෙයක් මේ තියෙන්නේ. ඒතර අපි ඔක අභිනන්දනා කරන්නේ නැත්නම් මේ එකක්වත් අපි අභිනන්දනා කරන්නේ නැත්නම් රූපයවත් ওই සංඥාවල කිසිම දෙයක් අභිනන්දනා කරන්නේ නැත්නම් අපිට ඔය දේවල් එකක්වත් ඇති වෙන්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති. මොකක් හරි එකක් අභිනන්දනා කරනවා නම් තමයි අපිට ඇහැ ශුන්‍ය වෙන්නේ නැත්තේ. මොකක් කන අභිනන්දනා කරනවා නම් කන ශුන්‍ය වෙන්නේ නැහැ. ඒතර ඇස් කන නාසාදී ඉන්ද්‍රියන් එකක්වත් අභිනන්දනා කරන්නේ නැත්තම් ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසෙන් හා හයටම නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති කියන එක භාවිතා කරනවද? එතෙන්දී අපි යන්නේ ශූන්‍යතාවයට. කිසිම එකක් අපි ගන්නෙ නැහැ. ඔක ගත්තොත් තමයි අත්තා කියලා ගත්තොත් තමයි අපි ඒකට නිට්ටයයි කියලා ජැක් නිට්ටය වෙන්න ජැක් එකක් ගහන්නේ. අත්තා කියලා ගත්තේ නැත්නම් අභිනන්දනා කරේ නැත්නම් මට මෙහෙම එකක් ඇල්ලීමක් වෙන්නේ නැහැ. ඇල්ලුවොත්ින් තමයි මට මේකක් හැදෙන්නේ. ඒකෙන් තමයි මට නිට්ටයයි කියලා කතාව සකස් වීමක් තියෙන්නේ. මමම කරකෝල මමම හදාගත්ත දෙයක්. මේක හරියට අර ඔය ඕගේ හැම පැහැදිලි කරනකොට පැහැදිලි කරන්න පුළුවන් මේක මේ අර වතුරේ මුහුදේ අර ටයිඩ් එක උඩට ආවහෙන් පස්සේ රැල්ල ආවහෙන් පස්සේ අර මිනිස්සය ඉන්නව නේද ඒක උඩට නැගලා ආ බෝඩ් එකක් තිබ්බයි බෝඩ් එක උඩ තියලා නැගෙනව නේද මේ රැල්ල හදාගත්තේ එයාමයි. එයාම රැල්ල හදාගෙන එයා ඒක උඩ නැගලා ඉන්නවා. මෙයාම හදාගත්ත ඒක උඩ තමයි මෙයා ඉඳගෙන මං කියන්නේ දැන් මේක නිත්‍යයි කියලා. ඔච්චරයි වෙලා තියෙන්නේ. කාමෙන් කරකෝලා මේක හදාගත්තා. රැල්ලක් ආවා රැල්ල උඩට නැග්ග දැන් මම මේ උඩ ඉන්නවා මේ මම ඉන්නේ. නිත්‍ය කතාවක් එයාගේ ඇති වෙලා තියෙනවා. එතකොට රැල්ලක් ඇති වෙන්න දුන්නේ නැත්තම් නෑ. දැන් ඔය නිත්‍ය කතාව කියන්නේ අපි අත්තෙන් ඉඳන් නිත්‍යට යක් ගහනවා කියලා ඕගොල්ලෝ ඔක්කොම දන්නවා. අත්තෙන් ඉඳන් නිත්‍යට යන්න මේව කරනවා කියන්නේ. ඕක මේ මදයෙන් කරන වැඩක් නේ. තමයි මදයෙන්. මදයෙන් තමන් හිතනවා මේක සත්‍ය වශයෙන්ම මේක පවත්න්නට පුළුවන් ඒ කියන එක. හරියට අර ඔයගොල්ලෝ වාහනයක් ගන්න ගියාම ඒ වාහනේ විකුණන මිනිස්සයා කියනවා මම ඔයාට දෙන්නේ අවුරුදු 3යි ගරන්ටි එක කියලා. පිළිගන්නවද අපි? පිළිගන්නේ නැහැ. අපි කියන්නේ මේ වාහනේ මගේ තාත්තා ගත්තා. තාත්තගේ වාහනේ අවුරුදු 30 ගානක් තිබ්බා. මේ බොරු කතාවක් අර මිනිස්සයා කියන එක. මම කලින් කාර් එකක් තිබුණා අවුරුදු 20 ගානක් කිසි ප්‍රශ්නයක් නැතුව මගේ භාවිත කරනවා. දැන් මං කියන්නේ මෙයා 3යි කිව්වට එයා ගිනේ කහනෝ ඒක මං අපි අපත කරලා දානවා. ඒක ගන්නෙ නැහැ. ගන්නෙ නැතුව මගේ මතයට මම ඒ ප්‍රමාණයට තමයි මගේ මේ නිත්‍යභාවය කියන එක ඇති කරන්නේ. එතකොට ඒ ප්‍රමාණයට මං කියනවා මේක කැඩෙන්නේ නැහැ කියලා. අර මම හදාගත්ත රැල්ල මගේ මදේ මං කියනවා මේ ප්‍රමාණයට මේක නිරෝගී කියලා. ඔන්න ඕකම තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට බැසගෙන ඉන්නේ නැති කියන කල්පනා කරනවා. නාබිනන්දති නාබිවදති නාජෝසායතති කියලා භාවිතා කරනවා. මෙසේ පිළිපම් ඒ කාම රූපයන් කෙරෙහි පිළිවෙත කෙරෙහි බහුලූකට වාසය කරන ඒ මහණුගේ සිත අරියත්ව කාරණේ පහදී සම්පසාදේ ඇති කල්ලි හිතාත්මේ විදුසුන් නොවනින් රහත් බව වසක් කෙරේ. සංඛ්‍යාත ආනින්ජයට හෝ සමවදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමානිනො යම් කරුණකගේ මහණහතට උපතට නිසි විපාක විඥානේ වීනම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණියේ වන්නේ මාන්නේ මේ තුන්වෙනි ආනෙන්ජ සප්පාය වුණ ප්‍රතිපදාවයි කියලා තියෙනවා. එතකොට අල්ලගෙන ඉන්නේ නැත්තම් අපි කල්පනා කරන්න ඕනේ බැසගෙන හිටියේ නැත්තම් අපිට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේක තුන්වෙනි එකට එන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආපහු දේශනා කරනවා මහණින් නැවත යමක් කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමි මෙසේ සලකන කල්පනා කරයි. මෙලොව යම් කාමයක් වෙද්ද, පරලොව යම් කාමයක් වෙද්ද, මෙලොව යම් කාම සංඥාවක් වෙද්ද, පරලොව යම් කාම සංඥාවක් වෙද්ද, මෙලොව යම් රූපයක් වෙද්ද, පරලොව යම් රූපයක් වෙද්ද, මෙලොව යම් රූප සංඥාවක් වෙද්ද, පරලොව යම් රූප සංඥාවක් වෙද්ද, කම්පානෝන ධාන සංඥාවක් වෙද්ද, යම් තැනක ඒ සියල්ල සංඥාව ඉතුරු නොවි නිරුද්ධ වේද, යම් මේ ආකින්චනායතන සමාධියක් වේද, ඒ ශාන්තේ, ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චනායතන සමාධි හේතුවේ සිත බහිදි පහදි පැහැදීම ඇති කල්ලි මේ ආත්මේ ආකින්චනායතන සමාධියට ඔහු පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානේ ආකින්චනායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළු වෙන ආකින්චනායතන සමාධියට හිතු ප්‍රතිපදාවයයි කියන ලැබේ. එතකොට අපි දන්නවා දැන් අභිජ්ජාපි කියන එක තියෙනවා. අභිජ්ජාව කියන එක තියෙනවා නම් අපිට දන්නවා මෙතන කාමයන් කියනව පළවෙනි පාරේ ඇති වෙනවා කියලා. ව්‍යාපාදයේ තියෙනවා නම් අපි දන්නවා අපි ගමන් කරන්නේ ස්පර්ශ ආහාර පාරේ ඒ පැත්තෙන් ඇති වෙන්නා වූ දේ තියෙනවා. අපි හිතමු අභිජ්ජාවයි ව්‍යාපාදයයි කියන එක දෙකම නැtei කියලා. ඒ දෙක නැති වෙච්ච අවස්ථාවේදීත් අපේ ඇතිවීමක් තියෙනවා මේ චේතනාව හේතු කොටගෙන අපේ කැරකවීමක් තියෙනවා. චේතනාවෙන් ඒ කියන්නේ පළවෙනි පාරත් එපා දෙවෙනි පාරත් එපා. ඔයගොල්ලෝ අහලා තියෙනවා චේතිති පකප්පේති අනුසති කියලා. චේතනාව මනස බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ යම් කිසි අපේ සිතක් තියෙනවද පකප්පේ කියලා කිව්වම සංකල්පේ. ඔය සංකල්ප රාගයට පැත්ත කතාව. ඒක තීන අවස්ථාවේදී අපේ විඥානේ පිහිටනවා. ඊළඟට බුදුහාමුදුරුව කියන මේ චේතනාවයි පකප්පිතයයි කියන එක කියන්නේ සිතන ගතියයි චේතනාවයි කියන එක ඒ දෙකම නැති වුණත් අපේ සිත අනුසය තියෙනවා නම් පිළිටනවා කියන එක අනුසය. අනුසය තියෙනවා නම් මනස පිළිටනවා. ඒක තමයි චේතනා සූත්‍රය කියලා කියන්නේ. එතකොට මෙතෙන්දි ගත්තාම මේ තුන්වෙනි පාරෙන් අපේ මේ චේතනා පාරෙන් ඇවිල්ලා තියෙන එක ඔය සාරම්භය කියන එක තියෙනවා නම් මෙන්න මේ හරියෙන් කැරකීමක් තියෙනවා. මට කම්පිටිෂන් එකක් තියෙනවා නම් ඒ කම්පිටිෂන් එක නිසා යම්කිසි පොඩි රෝදයක් මේ ස්පිනින් එකක් මේ හරිය සිද්ධ වෙනවා. ඒ වගේම මගේ මෝහය නිසා මේකෙන් ඇති වුණා මෝහය තියෙනවා. මෝහය නිසා අපේ ලොකු රවුම් කරකිලිපුත් තියෙනවා. මෙතන මේ රවුම් කරකිලි දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි භාවිතා කරනවා කිව්වහම මෙතෙන්දි කල්පනා කරන්න ඕනේ මේ ධානයන් ගැන. දැන් අපි මේ தත්ත්වයට කතා කරනකොට අපි ඉස්සෙල්ලා කතා කරා කාමය ගැන. ඊට පස්සේ අපි කතා කරා රූපය ගැන. ඒ කියන්නේ රූපය කියන එකත් ගතියුත්තක් නැති කියන අර්ථයට කල්පනා කරලා තමයි අපි කාරණාව ඉක්මවගෙන ගියේ. දැන් ගිහිල්ලා මේ தත්ත්වයට එනකොට අපි කාමයක් රූපයක් නෙමෙයි අපි දැන් කතා කරන්නේ. මේ හරියට එනකොට අපි කතා කරන්නේ අර ආනෙන්ජ ඌ ඒ සංඥාවන්. තමන් ගැති වුණේ ඒ කියන්නේ ධානය. ධානයන් නිසා තමන්ට තිබෙන්නා වූ සතුටක් දෙයක් තියෙනවා. කැමැත්තක් තියෙනවා. අන්නේ ධානේ මම හිතාගෙන ඉන්නවා මට මේ ධානය කියන එක මට පවත්වා ගන්න ජීවත් වෙන්න පුළුවන් කියන එක. ඕක තමයි අපේ ඊළඟට තියෙන මෝඩකම. මුලින් මේ අනිත්‍ය ওই தත්ත්වයට ගිය මිනිස්සයා කවුද? මේ කාමයේ සම්බන්ධයෙන් දේවල් දැකපු මිනිස්සයා. මේ ලෝකේ දුකයි කියලා දැකපු මිනිස්සයා. මේ ජරාවපත් වෙනවායි දුකයි කියන යම් ආකාරයට අවබෝධ කරගත්ත මිනිස්සයා දැන් භාගයක් දුර ආවට පස්සේ. දැන් මෙයාට පේනවා මේ අනිත්‍යයි දුක්ඛයි කියලා ඒවා මේව බලලා මේව තුච්චයි කියලා කල්පනා කරලා එහෙම නැත්නම් අර අදිෂ්ඨානයන් ඇති කරගෙන මට මේව කාමයන් එපා කියලා ගිය මිනිස්සයා. දැන් මෙයාට හොඳ ගාඩන් එකක් හම්බ වෙලා පොඩි ගාඩන් එකක් හම්බ වෙලා තිනවා නිවනට යන්න ඉස්සර. මෙයා දැන් මේකේ තමයි මේ ඉන්නේ. මෙයා දැන් මේකේ ඉන්නකොට මෙයාට මේක සුඛයි කියලා මේකක් තියෙනවා. තමන් දන්නවනම් මෙන්න මේ කම්පිටිෂන් එක තමන්ට පවත්වන්න බැහැයි කියන එක. මෙතන තියෙන සාරාංශයේ ප්‍රශ්නේ. නිවනද මේකද? නිවනට යනවද මේකද? මේක තියාගෙන මම ඉන්නවද? මම තාමත් කැමති මෙතන මොකක් හරි තියාගෙන ඉන්න. අපි පුරුදු වෙලා තියෙන විඥානයක් සකස් කරලා ඒක භාවිතා කරමින් ඒකත් එක්ක ජීවත් වෙන්නයි අපේ පුරුද්ද තියෙන්නේ. එතකොට මෙතන කල්පනා කරනවා මට දැන් අර කසිකබල් ආහාර සම්බන්ධයෙන් තියෙනවා මට ඕනේ නැහැ. නමුත් මගේ මේ ධාන සහගත වූ දෙයක් තියෙනවා. මේ ධාන සහගත වූ දෙයෙන් මට ඉන්න පුළුවන් කියලා මම හිතනවා. මෙන්න මේකයි මගේ බෝඩකම. මම කවදා හරි තේරුම් ගන්නවද මට මේ ධ්‍යාන සහගතව මේක ඉන්න බෑයි කියන එක. ඒ කියන්නේ මේ කම්පිටිෂන් එකෙන් මම ලූස් වෙනවා කියන එක තමන් දන්නව නම්. ඒ කියන්නේ කම්පිටිෂන් එක කියන එක අපිට ඇති වෙනවානේ දෙකකට මොනවටද? අපේ තියෙනවා වේදනා දෙකකටයි කම්පිටිෂන් එක තියෙන්නේ. මල් ළඟ තියෙනවා කාම සහගත වේදනාව. මල් ළඟ තියෙනවා ධ්‍යාන සහගත වේදනාව. කාම සහගත වූ එකට වඩා ඒ ධ්‍යාන සහගත වූ එක බොහොම හොඳයි. එතකොට දැන් මම මෙහෙම ධානයෙන් ධානයට තුනින් ඉලා ගිහලා දැන් මම හෙල්ලෙන්නේ නැති තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මගේ ධානයේ හෙල්ලෙන්නේ නැතුව මට ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් නිර්වාණ උදාහරණයක් වශයෙන් නිර්වාණයට මනස යොමු කරගෙන තිනවා නම් කාම විතක්ක ව්‍යාපාද විඤ්ඤා විතක්ක එපයි කියලා විරිය භාවිතා කරනවා. නිවනටම යොමු කරගෙන තිනවා නම් තීන තාක්කල යාගේ මනස හෙල්ලෙන්නේ නැහැ. ඇයි? නිවනට තොර වූ ඕනම දෙයක් තියෙනවා නම් මම ඒවලල විසිකරනවා. ඒව පහ කරන නිසා මට ඒ නිවනට අල්ලගෙන එතන ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් මට මේ නිවනට අල්ලගෙන ඉන්න පුළුවන් ඒ කියලා යම් ආකාරයකට ආවද, මෙන් සමාධියක් දැනෙනවද, ඔළුවෙන් දැනෙනවද, ඇඟෙන් දැනෙනවද, යම් කිසි ආකාරයකට තියෙනවද, මගේ සිතේ හිතෙනවා මට මෙන්න මේක පවත්වාගෙන ඉන්න පුළුවන් ඒ කියලා. ඕක නැති කියන එක තමයි ওই අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං කියලා අදෝසේ පැහැදිලි කරේ තථාගතයන් වහන්සේ. අදෝසේ කියලා කියන්නේ මොකද්ද? අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය. පාකිරීම. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං. ඕක පිටකෝපදේශයේ තියෙන්නේ. ඒක මම හිතාගෙන ඉන්නවා මේ සමාහිත බවක් සහිතව තියාගෙන මට මේක ජීවත් වෙලා ඉන්නට පුළුවන් කියන එක. ඒක බෑයි කියන එකයි. ඒගොල්ලෝ සාරම්භය කියන එක මම පහ කරනවා කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරු පෙන්නේ වචන තුනෙන් මේක. දීර්ඝ අර්ථයෙන් පෙන්වේ. අභිජ්ජාව ගත්තා, ව්‍යාපාදේ ගත්තා, සාරම්භය ගත්තා. දැන් මේ වෙලාවකට එනකොට අපි කතා කරන්නේ නැහැ අභිජ්ජාව ගැන. ව්‍යාපාදේ ගැන අර සාමාන්‍යයෙන් කාම වස්තුන් ගැන, රූපයන් ගැන නාව තිනෝ අභිජ්ජාවන් අපි කතා කරන්නේ නැහැ. දැන් ධානයන් තියෙන. නමුත් මෙන්න මේ ධානයෙන් ඉන්න පුළුවන් ඒ කියලා හිතන එක මම පහ කරන්නට ඕනේ. නැත්තම් මම කොහෙට හරි අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ කෙටිම කියනවා නම් මොකද්ද මේ කියන්නේ? සංඥාව කියන එක ලාභයක් කියලා මම පවසන්නේ නැහැ. ආනෙන්ජ සහිතෝ සංඥාවක් ඇති වෙලා තියෙනවානේ මම හෙල්ලෙන්නේ නැති සංඥාව. මේ සංඥාවවත් ලාභයයි කියලා මම පවසන්නේ නැතිකමයි මේ තියෙන්නේ. එතකොට අපි මේ ස්ලයිඩ් 4 එකට ගියොත් ඔය ස්ලයිඩ් 4 එකේ ඔක පැහැදිලි වෙනවා. මෙතන පෙන්නනවා භවංච භෝගංච ඕකාරස්ස අහංකාරස්ස පදට්ටානං කියලා. භවයයි භෝගයයි ඕකාරයයි කියන එක අහංකාරයට පදට්ටානේ වෙලා කියලා. මේක මේ පෙන්නන්නේ පිටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 119. ඉංග්‍රීසි එකේ තියෙන මේ පිටුව 119 තමයි. භවයයි භෝගයයි ඕකාරයයි කියන එක. භවය කියලා කිව්වහම අපි මෙහෙ විදිහට කල්පනා කරමු. අපි ගමු අවුරුදු 16ක ගෑනු ළමයි, ලස්සන ගෑනු ළමයි. එතකොට ඒ ළමයා ලස්සනයි කියලා ඒක මිනිස්සුගේ අහංකාරකමක් ඇති වෙලා තියෙනවා. මොකකටද ඒලා ඇති වෙලා තියෙන්නේ? තමන්ගේ රූපේ ලස්සන. රූපය කියන එක භවයෙන් ඇතිවෙච්ච එකක් නේද? මේ භවයේ භවපච්චයා ජාති. ඒක නැත්තම් ඔක වෙන්නේ නැහැ. එතකොට අන්න ඒකට තමයි යා ඇති වෙලා තියෙන්නේ. එතකොට භවයෙන් යාට ඇතිවෙච්ච ඒවා තියෙනවා. පෙළක් මිනිස්සු අහංකාර වෙලා තියෙනවා. තමන්ට හොඳ කාර් එකක් තියෙනවා. හොඳ ගයක් තියෙනවා, හොඳ රස්සාවක් තියෙනවා. ඒක භෝගය නේද? එතකොට ඔය භවය භෝගයයි. අතර භවය කියන එකේ තත්තාව මේ හැමෝම එක ගානට ලස්සන නම් ඔක එන්නේ නැහැ නේද? අර අවුරුදු 16 ගෑන ළමයි මේ විදිහෙම ලස්සන නම් ඔක්කොම ගෑන ළමයි මෙතන අහංකාරයක් වෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි ඔක්කොම සමානයි. එහෙනම් ඉනීක්විලිටි එකක් තියෙන්නත් ඕනේ. අරයයි මෙයයි අතර පොඩි වෙනසක් තියෙන්නත් ඕනේ. ඒක තමයි ඉංග්‍රීසියෙන් පෙන්වන ඉනීක්විලිටි ඉන් එක්සිස්ටන්ස් කියලා. මේ භවං කියනකොට. එතකොට මෙන්න මේ වෙනස තියෙනකොට ඒ වගේම වෝකාර්ය කියනකොට ගන්න මෙන්න මේ මනෝ සංජේතනාවෙන් ඇතිවෙනා වූ දේවල්. මෙතන හරියටම ගන්නවා නම් මෙතන මේ লীලා තියෙන්නේ මේ සංඥාව ඉක්මවලා ගිහිල්ලා තිබෙනා වූ తත්වය. ඒ කියන්නේ ආකාස සංඥායතනිය වාගේ ධානය. දැන් මේ වෙලාවට බුදුහාමුදුරු කතා කරන්නේ අර කාමයේ ගැන කතා කරන්නේ නැහැ. රූපය ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ධාන වූ සංඥාවන් තථාගතයන් වහන්සේ මේ වෙලාවට කතා කරන්නේ. ඒතොර අන්න ඒවා ඒ තුනම හේතු කොටගෙන අපිට ඇති වෙනවා මේ අහංකාරය නිසා. මේ ස්ලයිඩ් එකෙන් පෙන්නලා දෙන්න හදන්නේ මොකද්ද දන්නවද? ආහංකාරය නිසා මමංකාරය ඇති වෙන හැටි. ඒක තමයි මේ පෙන්වලා දෙන්න හදන්නේ. දැන් අපිට අහංකාරය වෙලා තියෙන්නේ. අපි අරගෙන තියෙනවා. මේ රූපය සම්බන්ධයෙන් යම් යම් ආකාරයකට කොච්චර කරනත් ඉතින් මගේ නහය හොඳයි හරි මගේ ඔළුව ටිකක් හොඳයි හරි මොනවා හරි අදගෙන තියෙනවා. එක්කෝ මම ප්‍රඥාවන්තයි කියලා හරි මට පොඩි ගයක් තියෙනවා කියලා හරි මොකකින් හරි අපි ඕක කරගෙන තියෙනවා. ඒක වෙලා තියෙනවා. මොකද අතහැරලා නැහැනේ. අතහැරලා නැති මනුස්සයට ඒක කොච්චර කරත් ඒක තියෙනවා. එතකොට මෙතන මේ පෙන්නනවා ධම්මේසු උපගමන ලක්ෂණ අත්ත සංඥා කියලා. දැන් බවංච භෝගංච ඕකාරස්ස අහංකාරස්ස බදට්ටානම් කියලා කියනවා. අහංකාරය ඇති. ඒ අහංකාරය ඇති වුනහම ඒකෙන් ඇති වෙන්නේ අපිට අත්ත සංඥාව. අහංකාරයෙන් ඇති වෙන්නේ අත්ත සංඥාව. අත්ත සංඥාව කියන එක ඇති වුනහම ඒ අත්ත සංඥාවේ තියෙන එක තමයි අදහස තමයි ධම්මේසු උපගමන ලක්ෂණ අත්ත සංඥා කියලා කියනවා. මේක පැහැදිලි කරලා තියෙන්නේ මේ පිටකෝපදේශයේ පිටුව 159. ඔය කියන ධර්මකාරණේ. ධර්මයේ උපගමන ලක්ෂණ අත්ත සංඥා. ඒතකොට ධර්මය කියලා කියන්නේ මොකද්ද? ඔය සංඥා චේතනා තමයි ධර්මය. අපි ආපහු එතෙන්ටම යනවා කියන එකයි කියන්නේ. ඒ කියන්නේ අර අවුරුදු 16 ගෑන ළමයා මොකද්ද කල්පනා කරන්නේ? මම අතීතයේ යම් වූ කුසලයක් කරලා නිසා මම මේ අද ලස්සන වෙලා ඉන්නවද? මේ කුසලේ බං කොහොමද සකස් කරගත්තේ? දන් දීලා රෝ මේව කළා නම් මම මේක මේ වුනේ. කේන්ති අරගන්න නැතුව ඉඳලා හරි මොනවා හරි කරගෙනද? එයා කල්පනා කරනවා මම කොහොම හරි ආපහු අර දන් දීම කියන එක හරි මොනවා හරි එක කරනවා. මොකටද ආපහු මේ විදිහට තත්ත්වයක් ලබා ගන්න. දැන් දුප්පත් වෙච්ච මිනිහෙක් මාත් එක්ක කියනවා ඒ මිනිහයා දුප්පත් වෙලා ඉපදලා තියෙන්නේ අතීතයේ දීපු නැති නිසා. දැන් එයා දන් දෙනවා මොකටද? පෝසත් වෙලා ඉපදෙන්න. අර ආපහු මෙතෙන්ටම එන්නම තමයි මේ හදන්නේ. ඊට වඩා කරකීමක් ඇත්තේ නැහැ. එතකොට ධර්මයටම යනවා අපි අහපව. අත්ත සංඥාව අර සංඥා චේතනා වලට කියන එකට යනවා. ඊළඟට ඔයගලන්ට පේනවා මේ පිටකෝපදේශයේ ආපහු පෙන්නනවා මේ පුරුෂ ඉන්ද්‍රිය කියන එකයි. මේ දැන් අපි දන්නවා අහංකාරයෙන් අත්ත සංඥාව ඇති වෙනවා කියලා. පුරුෂ ඉන්ද්‍රිය කියන එකයි ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එකෙන් ඒ තණ්හා පදට්ටානම් කියලා. පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එකෙන් තණ්හාව ඇති වීමට ආසන්න කාරණේ වෙනවා කියන එකයි ඔය කියන්නේ. පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක ඒ කියන්නේ පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. ওই විදිහටයි පැහැදිලි කරන්නේ. පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ, ගැහණියෙක් නම් පිරිමිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. මේ නිසා මේ පුද්ගලයා අභ්‍යන්තරයේ යැලෙනවා. මෙන්න මේක තමයි මම අහංකාරය කියන්නේ. මේ නිසා තමන්ගේ අභ්‍යන්තරයේ යැලෙනවා. මේ මගේ මේ ශරීරයක්, මගේ මේ යම්කිසි දෙයක්, මගේ මේ සංඥාවක් මම මෙහෙමයි කියලා අනිත් අය කියන එකක් හරි නිසා මට අහංකාරයක් ඇති වෙනවා. මෙසේ රාග සහිත වූයේ බාහිර උදේ සොයයි. රාග සහිත වෙලා බාහිර උදේ හොයනවා. මෙන්න මේක තමයි මමංකාරය. අර අහංකාර වෙලා මමංකාර වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කාන්තාවක් ගැන කියලා තමයි විස්තරය කියලා තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ පුරුෂයා ගැන කියලා කියනවා. ඒකෙ පෙන්නනවා මේ කාන්තාවක් කියන එක්කෙනා කල්පනා කරනවායි කියලා එයා දෙහා අනිත් අය බලාවි කියලා. බලනවා කියලා. අපි ඔක අහලා තියෙනවනේ නේද? බලයි කියලා එයාගේ මේකක් එකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ යාගේ ස්ත්‍රීත්වය කියන එක අරගෙන යා ස්ත්‍රීත්වයේ ඉක්මවන්නේ නැtei කියන එකයි කියන්නේ. තමන්ගේ ස්ත්‍රීත්වයේ ඉක්මවන්නේ නැතුව එයා පුරුෂයා දෙස බලනවා කියලා කියනවා. පුරුෂයත් ඔය විදිහට තමයි. පුරුෂයා පුරුෂත්වයේ ඉක්මවන්නේ නැතුව ස්ත්‍රී දෙස බලනවා. මම පුරුෂයා කියලා අහංකාරයක් ඇති කරගෙන කාන්තාව දෙස බලනවා. අර අහංකාරය කියන්නේ මානෙනේ. අහංකාරයත් එක්ක මානේ. ඒ මානෙන් යුතුව බැලුවහම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන. එතකොට අහංකාරයෙන් මේ මමංකාරය කියන එක ඇති වෙනවා කියන එක පෙන්නනවා. දැන් එතකොට මොකද වෙන්නේ? අජ්ජත්තං සාරජ්ජති කියලා ලියලා තියෙන්නේ අයං අහංකාරෝ. ඊළඟට මෙහෙම රාගයේ සහිතව මේක තියාගෙන එයා බලනවා පිටින් හොයනවා. ඒ පිටින් සෙවීම නිසා තමයි මමංකාරය කියන එක ඇති වෙන්නේ. ගස්ස සාර තත්ත්වෝ බහිද්දා පරියේසති අයං මමංකාරෝ. එතකොට මේ අහංකාරේ මමංකාරේ කියන එක ඕගොල්ලෝ දන්නවා. බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා තමයි මමංකාරේ ඇති වෙන්නේ. ඒ කියන්නේ කවුරුවත් කියන්නේ නැහැ කාගේ හරි ශරීරයක මේ මගේ අතන මෙතන බලන්නේ කියලා. ඒ මිනිස්සයා කියන්නේ නැතුව ඒ මිනිස්සයාගෙන් අවසරයක් නැතුව අපි එතන මෙතන බලලා අරමුණු ගන්නවා. එතකොට මේක තමයි මමංකාරය වෙන්නේ. ඒ මමංකාරයේ හේතු කොටගෙන අපිට ඇති වෙනවා සුඛ සංඥාව. ශාස්ත්‍රෝ ස්පර්ශ අනුපගමන ලක්කන සුඛ සංඥා කියලා කියනවා. ශාස්ත්‍රෝ ආශ්‍රයන්ට හේතු වෙච්ච ස්පර්ශයේ දැඩිව ගැනීම ලක්කනිය තියෙනවා කියන එක පෙන්වන සුඛ සංඥා. ඒ කියන්නේ අපි ස්පර්ශයට අපි ආපහු යනවා. ඉතින් මේක නිසා තමයි අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කෙනෙක් මළායෙන් පස්සේ අර අනිත් ඉතුරුලා ඉන්න එක්කෙනාගේ මනස නැවත නැවතත් යන්නේ ස්පර්ශයට. අර පුද්ගලයාට නෙමෙයි. පුද්ගලයාට ගියා නම් පුද්ගලයා මළා එතනින් ඒකත් මැරෙන්න ඕන. අර යන්නේ මැද්දට තමයි ලෑන්ඩ් වෙන්නේ අපි. එතනින් ඒක නිසා ස්පර්ශයත් එක්ක ඉන්නේ. දැන් ඊළඟට අපිට මේක තියෙන්නේ මේක අංශක 90කින් කරකවන්න. අංශක 90කින් කරකවනවා කියනකොට ඇයි මේ කරකවන්නේ? මේ කබලින්කාර ආහාරයේ සංඥාව, මනෝ සංචේතනාව හිතන්න මේක උඩින් ලයින් ත්‍රෙඩ් එකක් දාලා තිනවා කියලා ලණුවක්. ලණුවක් දාලා මේ පැත්තට අදිනවා. ඇයි අර මෝහසල්ලේ මෝහය කියන එක සකස් වෙනවන්නේ? ඒක සල්ලයක්නේ නේද? නැවත නැවතත් යන්න නම් ඉතින් මේ පැත්තෙන් කරකවනකොට අර ඇදිලා යන්නේ මේ පැත්තට. අන්න ඒ වගේ ඇදිලක් තමයි මේක සිද්ධ වෙන්නේ. අන්න ඒක ගලාට පස්සේ අපිට ඇතිවෙනවා මෙන්න මෙහෙම දෙයක්. අත්ත සංඥාව නිසා එහෙනම් අපිට මොකද්ද වුනේ? මෝහය කියන එක තමයි ඇති වෙන්නේ. අත්ත සංඥාවේ මෝහය ඇති වෙලා තමයි අපිට මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මෝහයෙන් මොකද්ද කරන්නේ අපි? මෝහයෙන් අපි සංස්කාර කරනවා. මෝහයෙන් සංස්කාරය අල්ලගෙන ඉන්නේ. මෝහ සල්ලේ තියෙන අර්ථයනේ. අවිද්‍යාපච්චය සංකාර. අවිද්‍යාවයි මෝහය දෙකම එක වෙන අවස්ථාව තියෙනවා. එතකොට ඒ කියන්නේ මෝහය නිසා අපි සංස්කාරයන් කරනවා. පානාතිපාත අදින්නා දාන. දැන් ඉස්සෙල්ලා ස්ලයිඩ් එකෙන් පෙන්නුවේ අත්ත සංඥාව හැදෙන හැටි. අහංකාරය වෙලා අහංකාරයේ හේතු කොටගෙන මමංකාරය වෙන හැටි අපි මේ භවයේ අපි යන හැටි. ඒ අහංකාර මහංකාර වෙලා අපිට ඒ කියන්නේ අත්ත සංඥාව ඇති වෙලා අපිට මෝහය කියන එක ඇති වෙන. මෝහය කියන එක ඇති වෙලා මෝහය නිසා අපි සංස්කාර කරමු. පානාතිපාත අදින්නා දාන කාමීසු මිච්ඡාචාර මේ ඔක්කොම අපි දේවල් කරමු. මෙතන පේන හොඳ දෙයක්. අර 1 2 3 කියලා කියන්නේ අපේ අර ඉස්සෙල්ලා බලපු ඩයග්‍රෑම් එක නේද? ඉස්සෙල්ලා බලපු ඩයග්‍රෑම් එකේ තිබුණා 1 2 3 කියලා ලකුණු කරලා. එතකොට මේක අනිත් පැත්තට කැරකෙව්වට පස්සේ උගලන්ට පේනවා මේ 1 කියන එක මෙතන අවිද්‍යාවත් එක්ක එකතු වෙලා තියෙනවා. අර 3 කියන එක කාරණේ මේ මෝහේ පැත්තට ගිහිල්ලා නැති වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අපිට තියෙන්නේ මේ පෙරවෙච්ච මෝහය. දැන් ඕගොල්ලෝ දන්නවා මේ දෙක අතර සම්බන්ධතාවය තියෙනවා කියලා. පානාතිපාතය නිසා අපිට ද්වේෂය ඇති වෙනවා. අදත්තා දානිය නිසා ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා අදත්තා දානිය. කාමී වරදවා හැසිරීම නිසා මෝහය. මෝහය නිසා කාමී වරදවා හැසිරීම. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතන මේ පැත්තෙන් ගත්තාම පානාතිපාතා අදින්නා දානා කාමීසු මිච්ඡාචාරා කියන එක තියෙනවා. මේකේ හැකිලීමක් තියෙනවා. මම පානාතිපාතය කරනකොටම මම අදත්තා දානියත් ඒක නිසාම කෙරෙනවා. එනම් අදත්තා දානියත් මම දන්නේම නැතුව මගේ පැත්තට ඇදිලා ඇවිල්ලා. මොකද අර සතා කිව්වේ නැහැ කොයි වෙලාවකවත් මගේ මස්ටික ගන්නේ කියලා. මගේ ආයුෂ ගන්නේ කියලා කිව්වේ නැහැ. ඒකට පේනවාද ඒක ට්‍රෙන්ඩ් එක වාගේ පානාතිපාතය කරනකොටම මේක මේ පැත්තට ඇදලා තියෙනවා කියන එක තියෙනවා. ඉතින් අන්තිමට ඇවිල්ලා හිර වෙලා එක ලයින් එකකට ڇප්ප වෙලා තියෙන එක විතරයි මේකේ තියෙන්නේ නේද? ඒක තමයි මේ කාම සංඥාම සහිතව ජීවත් වීමක් තමයි මේ තියෙන්නේ. දැන් මෙතන තියෙනවා අපිට දෙයක්. ඔය පළවෙනි එකෙන් ලියලා තියෙන්නේ අපිට පෙරවෙච්ච මෝහය. ඒ කියන්නේ දෝෂ සහිතව ජීවත් වීම. මේක ඕනනම් සිංහලෙන් ලියා ගන්න කැමති නම් ඒක ඉංග්‍රීසියෙන් දීන එක තේරෙනවා නම් කමක් නැහැ. නැත්තම් ලියා ගන්න පුළුවන් පෙරව වූ මෝහය වරහණක් ඇතුලේ දාන්න පුළුවන් දෝෂ සහිතව ජීවත් වීම කියන එක. ඒක තමයි පානාතිපාතය. ඔය පානාතිපාතයයි ද්වේෂයයි ওই විදිහට දෙකට සම්බන්ධ වෙනවා. මම කොහොම හරි සත්තු මරාගෙන හරි මොනවා හරි කරගෙන මම ඒ ද්වේෂය සහිතව ජීවත් වෙනවා කියන අර්ථය තමයි මන් තුල තියෙන්නේ. මෙතන ඉහළ ධර්මයෙන් බැලුවහම ඕගලන්ට පේනවා. ඒ කියන්නේ සික්කෙච්ච සංඥාව මගේයි ගැනීම තමයි හොඳ උදාහරණිය වෙන්නේ. පානාතිපාතයේ පැත්තෙන් ගත්තහම කායික වශයෙන් අපිට පේනවා මෙහෙම කරගෙන ජීවත් වෙනවා කියන එක. හැබැයි මත අමතක කරන්න එපා බවංච භෝගංච ඕකාරස්ස කියලා. අහංකාරස්ස බදට්ටාන ඕකාරය කියලා කිව්වහම අතන බැලුවා ව්‍යාකූල භාවය කියන එක ඔබ සිංහලින් කියනවා. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනිය වාගේ දේවල් වලට තිබෙන්නා වූ ඇල්ම කියන එක අපි පහ කරන්නේ නැතිකම්. ඔයගොල්ලන්ට මුලින් ඉඳන් මේ ගාතාවේ අපි බලාගෙන ආපු කොටසේ තේරෙනවා නම් අපි මුලින් කතා කරා කාමය ගැන. ඊට පස්සේ අපි කතා කරා රූපය ගැන. කාමයේ රූපය ඉක්මවලා ඇවිල්ලා ආනෙන්ජ විහාරයට ආවා. ආනෙන්ජ විහාරයට ඇවිල්ලා ඒකේ සංඥාවක් තියෙනවා කිව්වා. අන්නේ සංඥාවත් අපි දැන් ඉවත් කරන්නේ නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතෙන්දි පෙන්වන්නේ මේ හත්වෙනි ධානයේ මෙහෙම ඉන්නවා කියනකොට මේ සංඥාවත් මම මගේ කියලා ගන්නෙ නැති වෙන්න ඕනේ. ඒ සංඥාව ලාභයක් කියලා කියන්නේ නැත්තම් තමයි මට උපේක්ඛාමෙන් අප්‍රමාණට යන්න පුළුවන් කම තියෙන්නේ. සංඥාව මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? මම මෝහය වෙනවා. රෝගී සහිත සංඥාව මගේ කියලා අරගෙන මං ජීවත් වෙනවා. දැන් ආලාර කාලම් වුණත් කිව්වේ ඒක තමයි. ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවා ඊ ලෝකෙට ගිහිල්ලා. අර ධර්මයේ මුලින්දම්ම ආගේ අමතක නොවේ එන්න ඕනේ මේ වෙලාවට එනකොට. ඒක තමයි ඒ පල්ලෙහා ලයින් එකෙන් අපිට පේන්නේ. දෙවෙනි එක කියන්නේ මේ දැන් තියෙනා වූ අවිද්‍යාව. දැන් තියෙන අවිද්‍යාව වරහණක් ඇතුළට අපිට එනවා. එතකොට එන ලෝභ සහිතව ජීවත් වීම කියන්නේ. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම ඒ කියන්නේ මොකද්ද? අදත්තා දානීය කරගෙන ජීවත් වෙනවා. මම රස්සාවක් කරගෙන ජීවත් වෙනවා. නොදුන් දේ අරගෙන මම ජීවත් වෙනවා. මුල මුදල් පරිහරණය කරමින් මම ජීවත් වෙනවා. මෙහෙම හරි මම මේක පවත්වා ගන්න ඕනේ කියන එක අපි කල්පනා කරනවා. එතකොට ඒක තමයි මේ උඩින් එන්නේ නේද? අදත්තා දානි මේ ලෝභයේ හේතු කොටගෙන අදත්තා දානිය ඒක කරගෙන මේ අවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙනවා උඩින්. යටින් සම්බන්ධ වෙනවා මෝහයට. තුන්වෙනි එකට එනවා කාමී වරදවා හැසිරීම, කාම සංඥාව. මෙහි ඇලීම තමයි අබිනිවේෂය. මේක ඇලිනවා මේ අබිනිවේෂය කියන එක ලකුණු කරලා තියෙනවා. කාමී වරදවා හැසිරීම, කාම සංඥාව, අබිනිවේෂය. එතකොට පේනවා මේ කොච්චර දුරට මේක ගමන් කරනවාද කියන එක. මෙන්න මේ தත්ත්වයට ඇතුළු වුණාට පස්සේ ඕගලන්ට පේනවා මේ උඩින් තියෙනවා කියලා අවිජ්ජාව, පල්ලෙහැන් තියෙනවා මෝහයක්, මැද්දෙන් තියෙනවා අබිනිවේෂයක් නේද? අවිජ්ජාව, අබිනිවේෂය, මෝහය කියන එක. මෙන්න මේ තුන මේ ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථය ඇතුළට ඇදෙනවා. ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථය ඇතුළට මෙන්න මේවම සත්‍යක් කියන එකට අපේ ඇදිලා එනවා. එක්කෝ අපි කියනවා ඔක්කොම දේවල් පහ කරලා. ඒ කියන්නේ රූපයත් එපා, කාමයත් එපා කියලා කියනවා. මට හැබැයි අරූප ධානයක් තියෙනවා. ඒ ධානය සහිතව ජීවත් වෙලා මං ඉන්නවා කියන එක මෝහේ කතාවක් තියෙනවා. මෙහෙම ජීවත් වෙලා ඉන්න එක හොඳයි කියලා මේක සත්‍යක් කියලා කියනවා. එහෙමත් නැත්නම් මං කියනවා රළු අර්ථයෙන් පානාතිපාතේ අදින්නාදාන කාමේසු විචාචාර මේවා කරගෙන මම ජීවත් වෙන එක කමක් නැහැයි කියලා. එතකොට මගේ මේ තියෙන දේවල්ම තමයි මේක ඇතුළට ඇදිලා තියෙන්නේ. මේක ඇතුළට ඇදෙන්නේ. එතකොට ඔය පරමාසකාය ග්‍රන්ථය ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථය ඇතුළට ඇදෙන්නේ. දැන් මේ තුනම ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථයට ඇදෙනවා. ඒ වගේම මේ පරමාසකාය ග්‍රන්ථයත් ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථයට ඇදෙන අවස්ථාවක් තියෙනවා. මේ ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථේ පරමාස කාය ග්‍රන්ථය ඇතුළට ඇදෙන අවස්ථාවකුත් තියෙනවා. මේක දෙපැත්තට යනවා. මේ පරමාස කාය ග්‍රන්ථේ ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථයට ඇදින්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී. මේ දැන් මොහොතේදී. ඒ කියන්නේ මම අතීතය ගැන සිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේත් නැහැ. අතීතයක්, අනාගතයක් මොකක්වත් මම සිතන්නේ නැහැ. තණ්හාව මගේ ගන්නේ වෙලාවේදී මේක ඇතුළට ඇදෙනවා. මේ විලාවේ තමයි අර අහණුයි මමුනේ දෙන්න එක්කහුව වෙලා තියෙන්නේ. අර මම ඩයග්‍රෑම් එකේ පෙන්වුවේ අහණුයි මමුනේ එක්කහුව වෙලා තියෙන අවස්ථාව. අර සම්ප්‍රප්පලාපයෙන් ඉඳන් සංඥාවට යන අවස්ථාව තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී තමයි මේක ඇති වෙන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකේදී. මේකේ අර්ථය මොකද්ද? මේ පෙර වූ අවිද්‍යාවේ පසු වූ මෝහයයි කියන දෙන්නා මෙතන එකයි මෙහිදී. මේ පෙර අවිද්‍යාවයි පස්සේ තියෙනා මෝහයයි දෙන්නා එකයි. ඒ පෙර අවිද්‍යාවක් වෙලා තමයි මම හිතන්නේ ආ හොඳයි මම මේකට අවිද්‍යාවෙන් මෝහයට යනවා කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. හතරවෙනි පාරේ ගත්තාම අවිද්‍යාව ඇති වෙලා අවිද්‍යාව යෝගයේ ওই විදිහට ගිහිල්ලා ඉදන් සත්‍යාවිනිවේස කාය ග්‍රන්ථේ ඊට පස්සේ අපිට එනවා අවිද්‍යා ආශ්‍රය මෝහය නේද? එතකොට දැන් මෙතන මේ කතා කරන්නේ එහෙමනම් පෙර අවිද්‍යාවක් තියෙනවා පස්සේ මෝහයක් තියෙනවා. මේ අවස්ථාවේදී මේ මැද්දේව ඔක්කොම ඇකිලිලා ඒ කියන්නේ ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථයට මේ දෙන්නම ඇතුළට ගිහිල්ලා මේ මැද්දේ ලින්ක් එකක් නැහැ, ගැප් එකක් නැහැ. මේකම මම මේ ප්‍රසන්ට් මූමන්ට් එකදී මම සිතන්නේවත් නැතුව ගිහිල්ලා තියෙන්නේ. හිතලා බලලා මෝහෙන් තීරණයක් අරගෙන කියලා කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඒ මොහොතේම මේක ඇදිලා ඉවරයි. ඔක අවබෝධ කරගන්නවා කියන එක මහා විශාල අවබෝධයක්. ඉතින් අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක්. ඔය අහනුයි මවුනුයි එකතු වුණාම ඔය ඉදන් සත්‍යාභි නිවේශ කාය ග්‍රන්ථේ පරමාස කාය ග්‍රන්ථයට ඇදෙන අවස්ථාව තියෙනවා. අහනුයි මවුනුයි එකහ වුණාම අන්නේ අහනුයි මවුනුයි එකහ වෙලා තියෙන අවස්ථාවේදී මේ ඉදන් සත්‍යාභි නිවේශ කාය ග්‍රන්ථය ඇදෙනවා පරමාස කාය ග්‍රන්ථයට. මේක එක පැත්තකට ගමන් කිරීම. මේ වෙලාවේදී පෙන්වන්නේ වෙනස මොකද්ද? ඒ කියන්නේ පරමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යාභි නිවේශ කාය ග්‍රන්ථයට ඇතුළට ඇදෙන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී. මේ මොහොතේදී මේ දෙන්නයි අහණයි මමනු එකතු වෙලා එක පැත්තක අවිද්‍යාවයි මොහයයි අනිත් පැත්තෙන් දෙන්න එකට එකතු වෙලා එකට ඉන්නේ. සිත සිතා ගන්නා වූ තීරණයක් නෙමෙයි. එක මොහොතේදීම මේක මෙයා පැත්තට ඇදිලා යනවා. අන්න ඒ ඕවම තමයි ඔය ගත්තාම අර අපි අනාගත භවය අල්ලා ගන්න අවස්ථාවල තියෙන්නේ. මේ වෙලාවේ මේ කෑම රසයි. අපේ ගෙදර කට්ටිය ඔක්කොම හොඳට ඉන්නවා. අන්නේ අවස්ථාවේදී තමයි මේක තමයි සත්‍ය මම මෙහිම ජීවත් වෙලා මට ඉන්න පුළුවන් කියලා ඔක්කොම කතාවලු තේනවා. පෙරවිච්ච එකයි පස්සේ එකයි මේ පෙරමු මොහයයි පසු අවිද්‍යාවයි දැන් තියෙන අවිද්‍යාවයි දෙන්නම එකටම ඉන්න අවස්ථාවක් මේ තියෙන්නේ. එතකොට දැන් ඔයාලඟට ඊළඟට පේනවා අපි හර 4 5 6 කියලා ලකුණු කරානේ. පේනවද මේකේ 4 5 6 කියන එක ලකුණු කරපු එක තියෙනවා. අන්න ඒකම තමයි මේ ඊළඟට පෙන්වන්නේ 4 5 6. මෙතන තියෙන්නේ 6 තියෙන පැත්ත මෝහය නේද? 5 කියලා කියන්නේ කාමයේ වරදවා හැසිරීම. මේ පැත්තෙන් තියෙනවා කාමයේ කියලා. අපි දන්නවා මෙන්න මේ විදිහට. කාමයේ තියෙනවා කාමයේ වරදවා හැසිරීම තියෙනවා මෝහය කියන එක තියෙනවා. කාමයේ වරදවා හැසිරීම මෝහය කියන එක. ඒ ඉතින් සංකල්පයේ තියෙනවා නම් ඒ සංකල්පයන් හේතු කොටගෙන ඉතින් කාමයේ වරදවා හැසිරීම කියන එක ඒ අර්ථයෙන් එනවා. ඒ සංකල්ප ප්‍රමාණයට ඊළඟට ගත්තාම කාම විතක්ක තියෙනවා නම් අපිට ව්‍යාපාද විතක්කයන් තියෙනවා. ව්‍යාපාද විතක්කයෙන් අපිට විහිංසා විතක්කය කියන එක ඇති වෙනවා. එතකොට අපිට පේනවා මේ මෝහය නිසා විහිංසා විතක්කය කියන එක මේ විදිහට ඇති වෙනවා කියන එක. දැන් අපි මේ 4 5 6 කියන එක මෙන්න මේ අර්ථය කරකෝලා නේද? අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ තියෙන්නේ. මේ ඩයග්‍රෑම් එකේ මේ කෑල්ල තමයි අර අතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. සම්බන්ධතාවයෙන් අපිට පේන දෙපැත්තකින් මෙන්න මේක තමයි මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ. අන්තිමට ගත්තාම ඔයගලන්ට පේනවද අර ඉස්සෙල්ල ඩයග්‍රෑම් එකේ තිබෙනා වූ අභිජ්ජාව කියන එක මේ පැත්තේ තිබුණා වූ අභිජ්ජාව කියන එක තියෙනවනේ. ගිද්දි ලෝභී ලෝභය කියන එක අභිජ්ජාව. දැන් එහෙපාර අදත්තා දානිය තියෙනවා නේද? හරියට මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ලණුවක් දාලා ඇදලා වාගේ. දැන් උඩින් කඹයක් දාලා මෙතනින් කඹයක් නිකක් මනසෙන් හිතාගන්න මේ අවිද්‍යාව කියන තැනින් පෙග් එක වාගේ ඒකට උඩින් දාලා අදත්තා දාණයට මම අදිනු. මගේ රැකියාව මට සල්ලි මගේ ඩොලර් ආරම්භණම් කිය මම ඒ පැත්තට මේක අදිනු. එතකොට අන්නේ 10න් පස්සේ මොකද වෙන්නේ? මේ පැත්තේ තිබෙනා ওই අ비ජ්ජාව ගිහිල්ලා එක්කහුව වෙනවා නේද මගේ චේතනාවට. කඹේ දාලා අදිනකොට මේ පැත්තට දැන් මේ පැත්තේ අ비ජ්ජාව මේක ගොඩක් ඈතින් තියෙන්නේ. පේනවද මේ හරිය චේතනාව එහෙම තියෙන්නේ නේද? එතකොට මේ පැත්තට මම මෙහි අදිනකොට මේ චේතනාවට කියන එක මේ දෙක එකහුව වෙනවා. එතකොට ඔයගලන්ට පේනවද අ비ජ්ජාවයි චේතනාවයි දැන් එකට එකහුව වෙලා තියෙනවා. මේක කඹ ඇදිල්ලක් මේ තියෙන්නේ. වම් අත පැත්තෙන් කරකෝලා අරහැට ගියාන් පස්සේ ඒ පැත්තෙන් ලණුව දුන්නා. ඒ පැත්තේ ඉන්න කට්ටිය ලණුව ආදිනවා. මොහොසල්ලෙන් කරකවනවා කියන්නේ යන්නේ අර්ථය. එතකොට මේ පැත්තෙන් ඇද්දාම මේ දෙක එකහුව වෙනවා. දැන් මෙන්න මේ අවස්ථාව වෙනකොට මොනවද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? වේදනාව. වේදනාව මොකද්ද මගේ? දෝමනස්සය. ඇයි? කොච්චර ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා හිතාගෙන මම කොච්චර කෑවත් මම කාලා තියෙන්නේ ලුණු මිරිස් ටික හිතේ තියාගෙන අර බට්ටිකම තමයි කාලා තියෙන්නේ. ඕක ෆික්ස් වෙන්නේ නැහැ. ඒ දෝමනස්සෙම තමයි මට තියෙන්නේ. එතකොට පරමාස කාය ග්‍රන්ථයයි අර මේකම සත්‍යයි කියලා මම හිතාගෙන ඉන්න මගේ දික්ටින්ගෙන් ඇතුණා වූ දෙයි. එතන මේ පැත්තෙන් අපිට තියෙනවා මෙන්න මේ කාම සංඥා කියන එක. ඉතින් මේවන් නිසා අපි මේ බයේ යගති ගමනක් තමයි අපි ගමන් කරන්නේ. ඉතින් ඒක තමයි මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්මා මායා කතමේ තම් භික්කවේ බාලලාපන. මෙච්චර තමයි අපිට ප්‍රතිඵලයට හම්බ වෙන්නේ. අපේ තියෙන අභිජ්ජාවන් අපේ චේතනාවට එක්කව වෙනවා. මේ වගේ දේවල් සත්‍යක් කියාගෙන මේ කාම සිතුවිල්ලක් සහිතව අපි කාම සංඥාවක් සහිතව අපේ ජීවත් වීම විතරයි තියෙන්නේ. බයලා යනවා. රස්සාව නැති වෙයි කියලා බයයි. ගේ කැඩෙයි කියලා බයයි. පපි පොඩ්ඩක් හෘදයේ පොඩි අමාරුවක් හැදෙනකොට, පොඩි පොඩ්ඩක් රිදෙනකොට අම්මා මේ heart attack හැදෙන්න එනවා කියලා එහෙම බයයි. මොකද්ද මේ නැති වෙන්නේ? තමා විසින් සකස් කරගත්තා වූ විඥානෙ බිඳෙයි කියලා. තමා විසින්ම රෝලර් කෝස්ටර් එකක වගේ අර මුහුද රැල්ල වගේ මේක හදාගත්තා. මේක උඩ තමයි මම ඉන්නේ. දැන් මං වැටෙයිද? මම මේක මේ රැල්ල නැති වෙලා මං ඇදගෙන වැටෙයිද? ඒක නිසා මං නැවත නැවත රැල්ල හදනවා. නැවත නැවතත් රැල්ල හදලා රැල්ල උඩ මං ඉන්නවා. ඒත් ওই මනුස්සයා වැටෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. අර මුහුදේ බලනකොට නම් අපිට ඒක පේනවා. හැබැයි අපි හිතාගෙන ඉන්නේ ඒක එහෙම වෙන්නේ නෑ. මට මේක උඩතුර ඉන්න පුළුවන්. ඕක තමයි අර ද්වේෂය කියලා කියන්නේ. අදෝෂය කියලා කියන්නේ ඔහොම ඉන්න බැරිය කියන එක. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේපපටි සාරණං අයං අදෝෂෝ. ඉතින් උත්තරීට තියෙන්නේ මොකද්ද? මේ කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනස්සේ විතරයි කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. දැන් අපි ආපහු සූත්‍ර දේශනාවට ගියොත් මේ සූත්‍ර දේශනාවේ ඒ බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා. දැන් ඇත්තෙම කියනවා නම් අර වේදනාවේ දැන් අපි මේ කතා කරේ සාරාම්භයත් එක්ක කතා කරලායි අපි ඔතෙන්ට ආවේ. ওই කතාව සම්පූර්ණයෙන් ආවේ සාරාම්භයත් එක්ක කතා කරලා. වේදනා දෙකක් මට රූපය කාමයන් නිසා ඇති වෙන වේදනාවන් තියෙනවා, රූපයන් නිසා ඇති වෙන වේදනාවන් තියෙනවා. ඒවයි පයි කිව්වා. ඊට පස්සේ මම ගත්තා හොඳ වූ වේදනාව. ඒ කියන්නේ මොකද්ද හොඳ වූ වේදනාව කියන එක? මේවයින් එපා කියලා මම මේ ලෝකෙන් එළියට ගිහිල්ලා හය හත් වෙනි ධානය වාගේ තැනකට ගියා. දැන් මම කම්පිටිෂන් එකක් තියන්නේ නැහැ වේදනා දෙකකට. අර වේදනාවට වඩා මේ වේදනාව හොඳයි කියලා මම කම්පිටිෂන් එකක් තියන්නේ නැහැ. මම මෙතෙන්ට ගිහිල්ලා මම දන්නව ගත්තොත් කවදා හරි මේ කම්පිටිෂන් එක මට මේක පවත්වන්නට බෑ. ඒක නිසා මම කැමති මේ වේදනාවට තියනව කම්පිටිෂන් එක නැති වෙනවා කියලා කියන්නේ වේදනාවට තියනව මේ තණ්හාව කියන එක මගේ නැති වෙනවා කියන එක. අන්න ඒ තණ්හාව කියන එක මට කවදා හරි නැති වෙනවා නම් ඉතින් එතෙන්දී නිර්වාණය තමයි හම්බ වෙන්නේ. ඊළඟට පෙන්වන තථාගතයන් වහන්සේ මහණෙනි නැවත අනෙකක්ද කියමු. ආර ශ්‍රාවක තෙමි ආරණ්‍යයකට පැමිණියහු, වෘක්ෂ මූලයකට පැමිණියහු, ශුන්‍යාගාරයකට පැමිණියහු මෙසේ කල්පනා කරන්න. මේ මමයේ යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. ඒ කියන්නේ ශුන්‍ය මිදන් අත්ත නිව අත්තනි යේනවා කියලා කල්පනා කරනවා. මමේ මේ ශරීරයට නැහැ මමයේ කියලා ලේබල් එකක්. අර මං කියුවේ මේ ලලිත් කියලා ලේබල් එකක් මේකට ගහලා නැහැ මේ දෙතිස් කුණපේට. ඒ වගේ මේකේ මමයි කියලා කතාවක් මේකේ ඇත්තේ නැහැ. මගේ කියලා කතාවකුත් මේකේ ඇත්තේ නැහැ කොහෙවත්. ඒතකොට ඒක තමයි ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනීයනවා කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඒ කිසිවෙකට මේක මෙහෙම එකක් නෙමෙයි. මෙසේ පිළිපන්නා වූ මෙසේ බහුල කොට වාසය කරන්නා ඕගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදේ. පැහැදීම ඇති කල්ලි මේ ආත්මේ හෝ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. රහත් වේ. ශරීරයගේ මිදීමෙන් මරණින් මත්තේ යම් කාර්යකින් ඕගේ උත්පත්ති සිදුවන විපාක විඥානේ කුසල විඥාන්ට සමාන වේ. යන මේ කාරණේ ඇත්තේ. මේ දෙවින් ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනවා. එතකොට මෙයාගේ මේ විදිහට ගිහිල්ලා මලානම් ඉතින් මේ පුද්ගලයා ගිහිල්ලා ඉපදෙන්නේ ඒ දිව්‍ය ලෝක මේ බ්‍රහ්ම ලෝක නෙමෙයි ආකින්චන ආයතන. ඒ බ්‍රහ්ම ලෝකේ ආකින්චන ආයතනයේ කියන එකේ තමයි ඒක යන්නේ. එතකොට ඊළඟට ඕගොල්ලන් දන්නවා මේ ඩයග්‍රෑම් එක, මේ ප්‍රඥා ඩයග්‍රෑම් එක. මේ ප්‍රඥා ඩයග්‍රෑම් එකේ අපි දන්නවා මෙතෙන්දි මේ අපි දන්නවා නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ වෙනවා කියන එක. ජාතිය ජරාව ව්‍යාධිය මරණය ඇති වෙනවා. මැරුණට පස්සේ මම මනෝමය කායකින් ඉන්නවා. ඒතකොට මේ මනෝමය කායකින් ඉන්න අවස්ථාවේදී මම තේරුම් ගන්නවා මම ඉන්නේ දුකේ. මට කයක් නැහැ. ඒක නිසා අනිත්‍යයි. අර බබා වගේ රූපේ මල් නැගන්නේ. අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියන ප්‍රශ්නේ අහනවා. ඒකේ වණ්ඩින්නේ නැහැ කියලා කිව්වා නම් මෙන්න මේ ශුන්‍යතාවේ මෙන්න මෙතෙන්ට අපි එනවා. එතකොට ඕකේ අවස්ථාවන් කීපයක් තියෙනවා. හතරවෙනි ධානයට එනකොටත් ඔතෙන්ට ඒමක් තියෙනවා. තව ටිකක් ඉහළට ගියාම ඒ හත්වෙනි ධානයට එනකොටත් ඔය කතාවම තමයි. ඉතින් තමන් කොච්චර දුරට මේක දකින්නවා කියන එකනේ. දැන් වේදනාව කියන එක තමන් දකින්නවා නම් ඒක මගේ නෙමෙයි කියන එක තත්ත්වයට වේදනාව ඉක්මවනවා නම් ස්පර්ශයේ හේතු කොටගෙන තමයි මේක ඇති වෙන්නේ කියලා තීරුම් අරගෙන ඒක ඉක්මවනවා නම් අන්න ඒ හේතුවෙන් එයාට පුළුවන්කම තියෙනවා ඒ හත්වෙනි ධානයට දක්වාම යන්න. නැත්තම් රූපේ විතරක් ගැන කල්පනා කරලා ඒකට උපේක්ඛාව තිබුණොත් අපි ඉන්නේ උතන හතරවෙනි ධානයේ. මගේ කියලා ගන්න වටින්නේ නැහැ කියනවා. නමුත් අපි සම්පූර්ණයෙන් ඒක කියන්නේ නැහැ තින්දි. මේ අවස්ථාව එනකොට හත එනකොට එයා වේදනාවට තියනා වූ දේ කොටස අතහරිනවා. ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු විඥානය සකස් කරන්නා වූ විඥානය ගැනම තමයි කතා කරන්නේ මෙතන තාම. හැබැයි මෙයා දැනගන්නවා මේ විඥාණයට කවදාහරි විඥානය සකස් වෙනව නම් සකස් වෙන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ? පටිච්ච සමුප්පාදය නිසා. ඔයගොල්ලෝ පටිච්ච සමුප්පන්න වෙන්න ඉඩ දෙන නිසා තමයි විඥානේ හටගන්නේ. පටිච්ච සමුප්පන්න වෙන්න දෙන්නේ නැත්තම් ඒ විඥානියක් තියෙන්නේ නැහැ. හයවෙනි ධානයට ආපු පුද්ගලයා කල්පනා කරනවා නම් මේ හයවෙනි ධානයේ තිබෙනා වූ වේදනාව කියන එක පටිච්ච සමුප්පන්නයි කියලා. ඒක තේරුම් ගත්තා නම් ඒ පටිච්ච සමුප්පන්නේ පහ කරනවා නම් ස්පර්ශය නිසායි මේක ඇති වෙන්නේ. ස්පර්ශය නැති වුනහම මේක නැති වෙනවයි කියන එක අවබෝධ කරගන්නවා. අන්නේ කාරණේ ඇති කියලා ඉංග තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ ධාතු විභංග සූත්‍රයේදී හත් වෙනි එකට යන්න. මුළු පටිච්ච සමුප්පාදයම දැනගන්න ඕනේ කමක් ඇත්තේ නෑ. වේද 6 වෙනි එකට නිකන් ගියා. වේදනාව වේදනාවෙන් 6 වෙනි ධානයේදී මම දැනගන්නේ දුකයි කියලා දන්නවා, සුඛයි කියලා දන්නවා, දුකමස කියලා දන්නවා. එයා දැනගන්නවා මේ දුක්ඛ වූ වේදනාව, හෝ සුඛ වූ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව, යම් වූ වේදනාවක් තියෙනවාද? මේක ස්පර්ශය නිසායි ඇති වෙන්නේ. ස්පර්ශය නැති වුණාම ස්පර්ශය නිසා හටගත්තා වූ වේදනාව නැති වෙනවා කියලා එයා දැනගන්නවා. හරියට ලී කෑලි දෙකක් ඇතුල්ලුවාම ඇතිල්ලීම නිසා රසණයක් ඇති වෙනවා. ලී කෑලි දෙක අයින් කරා නම් ඒ ප්‍රශ්නේ නැහැ. එතකොට අන්නේ පටිච්ච සමුප්පාදයේ ඒ පුරුක විතරක් දැනගැනීමෙන් පුළුවන්කම තියෙන ඒ 6 ඉඳන් ඒ 7 වෙනි එකට යන්න මේක මගේ කියලා ගන්නෙ නැතුව. එතකොට මගේ කියලා ගන්නෙ නැති කමෙන් අපි 7 වෙනි ධානය කියන එකට ඒක ඇවිල්ලා තියෙනවා. ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි නැවත අනෙකක්ද කියෙමු. ආර ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරා. කිසිතැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද, නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ මෙතන බෙදෙන නාහං කවිචනාති. ඒ කියන්නේ මේ නච මම කවිචනාති කිස්මින්චි කිංචානං නත්ති කියලා කියනවා. මේ ඒ කියන්නේ මේ ක්ලේශයන්, ඒ දුස්චරිතයන්, ඒ රාගය නිසා ඇතිවෙන්නා වූ ඒ දේවල් කියන ඒවා එකක්වත් පවතින්නේ නැතුව විදිහටයි මේ යන්නේ. ඒ කියන්නේ කිසිම එකකට මෙයාගේ ඇල්මක් තියාගන්නේ නැති කමෙන්. අන්න ඒක නිසා මෙයා මේ යනවා කියන්නේ. ඒ කියන්නේ අර වේදනාවට මෙයා කිසිම ආකාරයකින් ඇල්මක් අගයක් දුන්නේ නැහැ. වේදනාවට අගයක් දුන්නේ නැත්තම් මෙයාට පුළුවන් වෙනවා. අර වේදනාව බලන්න බුදුහාමුදුරු පෙන්වන එක එක අවස්ථාවක් නේද? එක අවස්ථාවක පෙන්වනවා මේ වේදනාවේ සමුදයක් අස්තංගමයක් තියෙනවා. ඒ සමුදය ස්පර්ශය නිසායි තියෙනවා කියලා බැලුවහම අපිට මෙතන මේකෙන් අයින් වෙන්න පුළුවන්. වේදනාවට අපි අගයක් දෙන්නේ නැත්තම් ඔයාගේ තියෙන වේදනාව, මගේ තියෙන වේදනාව මේ කතාවේ ඇති තේරුමක් ඇත්තේ නැහැ. කොයි වේදනාවට තැල්මක් ඇත්තේ නැහැ. අන්න එහෙම වෙනවා නම් ඒකත් යන්න පුළුවන්කම තියෙනවා. කිසිම එකකට ඇලීමක් වෙන්නේ නැති. මෙන්න මේක තමයි ආකින්චන් ආයතන සමාධියට හේතු ඒ ප්‍රතිපදාව කියන එක. අර මුලින් වේදනාව කම්පිටිෂන් එක වශයෙන් බැලුවා. කම්පිටිෂන් එක බලලා එපයි කිව්වා. ඊළඟට ස්පර්ශයේ වශයෙන් බලුවා, ඒකත් එපයි කිව්වා. ඊට පස්සේ මේ ඇල්ම වශයෙන් බලුවා, ඒකත් එපයි කියලා කිව්වා. වේදනාවට ඇල්මක් පවතන්නේ නැතුව. ආපහු එතෙන්දිත් පෙන්නනවා මේ 7 වෙනි ධ්‍යානයට යන්න පුළුවන් කියලා. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරා. මෙලෝ යම් කාමයොත්, පරලෝ යම් කාමයොත් වෙද්ද, මෙලෝ යම් කාම සංඥාවොත් වෙද්ද, පරලෝ කාම සංඥාවොත් වෙද්ද, මෙලෝ යම් රූපයෝ වෙද්ද, පරලෝ යම් රූපයෝ වෙද්ද, මෙලෝ යම් රූප සංඥාවොත් වෙද්ද, පරලෝ යම් රූප සංඥාවද, කම්පාන වන ධාන සංඥාවොත් වෙද්ද, යම් ආකින්චන්නායතන ධාන සංඥාවොත් වෙද්ද, මේ සියලු සංඥාවෝ ඉතුරු නැතුව නිරුද්ධ වෙද්ද, යම් මේ නිවසඤ්ඤාන ආසඤ්ඤායතන සමාධියක් වෙද්ද, ඒ ශාන්තේ, ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා ඕගේ සිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුයි පහදී. මේ ආත්මේ පැහැදීම ඇති කල්ලි මේ ආත්මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණය මතු යම් කාරණිකෝගේ උත්පත්ති සිදුවන්නේ නම් ඒ විපාක විඥානි කුසල විඥානට සමාන වන්නේ යන කාරණිය ඇත්තේ. අර තමන් ඇති කරගත්තා වූ ඒ නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙට ගිහිල්ලා එක්ක රහත් වෙනවා. එහෙම නැත්නම් නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභීක් හැටියට ඉන්නවා කියන එකයි පෙන්වන්නේ. ඉතින් අපි දන්නවා මේ අවස්ථාව වෙනකොට මේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගන්නා වූ තීරණයන් තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගන්නවා මෝහයෙන් තීරණ ගන්නවා කියන එක ඔයගොල්ලෝ දන්නව නේද? ඒ කියන්නේ අපි හැම තීරණයක්ම අපි අරගෙන තියෙන්නේ මේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් තීරණ අරගෙන තියෙන්නේ. අපි ෂර්ට් එකක් බලන්න ගියාම ඒ ෂර්ට් එකේ අපි එක මුලින් කියනවා මේ කොලර් එක මෙන්න මේ ආකාරයි, මේක පොඩ්ඩක් හරි නෑ, මේක දිග වැඩි, මහත හරි නෑ, රැලි හරි නෑ, මොන හරි එකක් කියනවා. ෂර්ට් කීපය බල්ලා අන්තිමට කියනවා ඔන්නේ ඕක අරගෙන යන් කියලා. ගෙවල් බලන්න ගිය මනුස්සයා ගෙවල් ගෙයක් හොයන්න ගිහලා ඉතින් 30ක් ගෙවල් 30ක් බලලා හැමදාම සෙනසුරාදාට නිවාඩු දවසට නේද යනවා. ඉතින් පැයක් යනවා, දෙකක් යනවා, තුනක් යනවා, උදේ බලනවා, හවස බලනවා. දැන් ගෙවල් බල්ලා ගෙදර ඔක්කොම වැඩත් පාළුවල ඔක්කොම ඇති වෙලා තියෙනවා. බල්ලා බල්ලා ඉතින් මාස ගානක් තිස්සේ බල්ලා අන්තිමට කියනවා අර ඉස්සෙල්ලා කිව්ව කුස්සිය හොඳ නැහැ කිව්වා, සාලේ හොඳ නැහැ කිව්වා, එක එක ගාඩන් එක හොඳ නැහැ කිව්වා. දැන් අන්තිමට කියනවා අන්න අර ඉස්සල බලුගේ හොඳ යන්නේ එක ගම්ම කියනවා නේද? මෝහයම තමයි අපි තීරණය ගන්නේ. එතකොට මේ තීන විද්‍යා අවස්ථාවේදී මොහොනෙන් අරගෙන තමයි අපි මේ සංස්කාර කරන්නේ. එතකොට එහෙමනම් මෙන්න මේ සංස්කාර අපි කවදා හරි මගේයි කියලා ගන්නෙ නැත්තම් මොකද වෙන්නේ? ඒ සංස්කාරයන් මගේයි කියලා ගන්නෙ නැත්තම් අන්න ඒ අවස්ථාවේදී පුද්ගල නිවසඤ්ඤා නාසඤ්ඤායතට යනවා. මේක හරියට වෙන්නේ මොකද? අර හත්වෙනි ධානයට අරය ගියානේ. අපි තුන් ඔය ඕනම කාරණයකින් ගියා ශුන්‍ය මිදන් අත් වෙනවා අත් නිනවා කියලා ගියා කියමු කෙටින් කියනවනේ. අත් වෙනි කාරණයට ගිහිල්ලා එයාගේ දැන් තියුණානේ මේ සංඥාවක්, යම් කෙසේට මම කෙනෙක් නැtei කියලා සංඥාවක් තිබුණා. මෙන්න මේ සංඥාව ඒ අනිත්‍යභාවය කෙනෙක් බලනවද? කොයි ප්‍රමාණයටද? එයා සම්පූර්ණයෙන් අනිත්‍යභාවය බැලුවොත් එයා ප්‍රඥා විමුක්තියට තක්කා තමයි ගමන් කරන්නේ. හැබැයි මේ අනිත්‍යභාවය බලනවා මේ සංස්කාරේ මගේ නොවේ කියන ප්‍රමාණයට. හරියට වඩු බාසුන් නැහැ. ලී කෑලි තුනක් තියෙනවා. ලී කෑලි දෙකක් හොඳයි. එක ලී කෑල්ලක ගුල්ලෝ ගහලා. දැන් මෙයා කරන්නේ මේකෙන් හදන භාණ්ඩයක්. ලී බඩු බාසුන් නැහැ පෙර සිරිතක් තිබුණා. හොඳට භාණ්ඩය හැදුවට පස්සේ ඒක යටපැත්තෙන් ඔයගොල්ලෝ බැලුවොත් වෙනේ ගහලා තියෙනවා. මන්නේ වඩු බාසුන් නැහැගේ නමයි දිනේ ගහලා තියෙන්නේ. දැන් මේ වඩු බාසුන් නැහැ මේක ගහන්න යන්නේ නැහැ. මොකද මෙයා දන්නවා අර එක කකුලකට භාවිතා කරපු එකේ උල්ල ගහපු එක තියෙන පොටි ගහලා මේ වැහුවට ඕක කවදා හරි කඩාගෙන වැටෙනවා. අන්න ඒ ප්‍රමාණයට යාගේ අනිත්‍යභාවය එයා දන්නවා සංස්කාරේ මගේ කියලා නොගෙන ප්‍රමාණයට. අන්න ඒක නිසා යා නිවසඤ්ඤා නාසඤ්ඤායතෙන්ට යනවා. නිවසඤ්ඤා නාසඤ්ඤායතෙන්ට ගිහිල්ලා යා මොකුත් හිතන්නේ නැහැ. මේ ප්‍රඥා ඩයග්‍රෑම් එක නම් ඕගොල්ලෝ දන්නවා මේ උඩ කෙරවල විතරයි මේක තියෙන්නේ. යා ඉන්නේ ආය අලුතෙන් සංස්කාරයක් හදන්නේ නැතු රිමේන්ඩර් ඔෆ් පොලිෂනල් ෆෝමේෂන්ස්. හරියට කටට ටොපියක් දැම්ම ඒ දාප් ටොපිය මේ මොන රසද්ද කියලාවත් දන්නේ නැහැ. අර දානවනේ පෙලක් කියලාට මේ මේවා තියෙනවනේ සිහි නැති වෙන ටොපිය නේද? දැම්ම දාපු ගමන් සිහිය නැති වුණා. අන්න ඒ වගේ යා මේ නිින්ද ගියා වගේ. එයා දන්නේ ආපෝ සංඥාවක් කියන්නේ එයා සිතන්නේ නැහැ. නිවසඤ්ඤා නාසඤ්ඤායතෙන්ට ගිහලා කවුරු හරි කිව්වොනම් මං නිවසඤ්ඤා නාසඤ්ඤායතෙන්ද මම මෙන්න මේවා සිත සිතා හිටියයි කියලා ඒක බොරු කතාවක්. මොකද එයා සිතල්ලි මම මොකක්වත් ඇත්තේ නැහැ. හරියට නිින්ද ගියා වගේ අර නිදිමත හින්ද නිින්ද ගියා කියන එක නෙමෙයි. නිින්ද ගියා වගේ අවස්ථාවක් තියෙන. ඒකෙන් එළියට ආවට පස්සේ තමයි එයා සිතන්නේ. ආපහු සිතුවිලි පහළ වෙනවා නිවසඤ්ඤා නාසඤ්ඤායතෙන් එළියට ආවට පස්සේ. එතකොට මේ විදිහට මේ නවසඤ්ඤා නාසඤ්ඤා සමාධියට හේතු ප්‍රතිපදාවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළාම ආනන්ද හාමුදුරුව අහනවා මේ බුදුහාමුදුරන්ගේ ස්වාමිනී මේ ශාසනයේ මහානතෙන් මෙසේ පිළිපන්නේ වේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතින්නේ. ඒ කියන්නේ නවසඤ්ඤා නාසඤ්ඤායතනීය වේවා. දැන් මරණින් මත්තේ ගිහිල්ලා ඉපදෙනවා කියලා කිව්වනේ. එක්කෝ නිවන් දකිනවා එහෙම නැත්නම් මෙතන ඉපදෙනවා. දැන් ගිහිල්ලා යන්න පුළුවන් තැන ඉපදෙන තැන්වලින් ඉහළම තැනට ගිහිල්ලා තියෙනවා. නොකරන ලද්දේ නම් මාගේ විපාක භවය නොවන. ඉතින් දැන් කර්ම රස නොකරන්නේ නම් මතු විපාක භවය නොපවතින්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ඛාව ලබයි. උපේක්ඛා පටිලබ්බත කියන එක. ස්වාමීනි මේ මහානත මේ පිරිනිවීද කියලා අහන. ආනන්දේ මේ ඇතම් මහණෙක් මේ විදිහට හිතුවාම පිරිනවම් පාන. මේ ඇතම් මහණෙන් පිරිනවම් නොපාන්නේ වදාර. ස්වාමීනි යම් හේකින් මේ ඇතම් මහණෙන් පිරිනවම් පාන්නේද? මේ ඇතම් මහණෙන් පිරිනවම් නොපාන්නේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහානත මේ මෙසේ පිළිපන්නේ වේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන නන්නේ නම් මගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂා ලබයි. හේතේම ඒ උපේක්ෂාවට මමේ මාගේ සතුටු වෙයි. මමේ මාගේ කියා ගනි. තෘෂ්ණාවෙන් බැස ගනි. අභිනන්දති, අභිවදති, අජෝසාය තිට්ඨති. අර උපේක්ඛාවක් ඇති කරගත්තා. ඒ උපේක්ඛාවට ඔක්කොම කරලා ඇති වුණා උපේක්ඛාව තියෙනවනේ සියුම් වෙච්ච උපේක්ඛාව. අන්න ඒක ගන්නව මගේ කියලා. අන්න ඒ පුද්ගලයා නිවන් දකින්න ඉන්නේ. ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මම යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගත්තා වූ උපේක්ෂාව විඥානී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම ආනන්දේ දැඩිකොට අල්ලා ගැනීම සහිත මහානතේ පිරුණම් පාන්නේ නොවේ. දැන් බලන්න මෙතන අර ඕගේ කතාව රැල්ල තමන් ඇති කරලා දැන් මේක ඇවිල්ලා බොහෝම සියුම් රැල්ලක්. සියුම් රැල්ලක් ඇති කරලා දැන් මෙන්න මේක ඇසුරු කරගෙන විඥානී පවතින මේක උඩ ඉන්න පුළුවන් කියලා හිතනවා. ඒකනේ වෙලා තියෙන්නේ. ඒක මගේ කියලා ගත්තා කියන්නේ ඒක. එතකොට මෙහෙම කරන්නේ නැත්නම් ඒ කියන්නේ විඥානී ඇසුරු කරන ලද්දේ නම් ඒ කියන්නේ පටිච්ච සමුප්පන්නේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. එහෙමනම් විඥානී එතන බැස ගන්නවා. එතකොට දැඩිවල්ලා ගැනීම කියන එක එතන සිද්ධ වෙනවා. ඒක දැඩිවල්ලා ගත්තා. අන්න ඒ පුද්ගලයා මේ පිරිනවම් පාන්නේ නැහැ කියලා කියනවා. ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්නා ඔය මහානතෙම කුමක් දැඩිවසේ අල්ලා ගනිද? නිව සංඥා නාසඤ්ඤා යතන. එයා දැඩිව අල්ලා ගන්න ඉතින් නිව සංඥා නාසඤ්ඤා යතන. ඉතින් සිතන්නේවත් නැති අවස්ථාවේ තියෙනා ඔයක තමයි දැඩිව අල්ලාගෙන තියෙන්නේ. ස්වාමිනී ඒ ස්වාමිනී මේ මහානතෙම වනායි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ඇයි ඉතින් මේ යන්න පුළුවන් ගේ මෙන් අතහැරගෙන අතහැරගෙන ගිහලා යන්න පුළුවන් ඉහෙලම තැනට තමයි මේ ගිහිල්ලා ඒක අල්ලා ගත්තා. ආනන්දේ මහානතනෝලයි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නී කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මේ මනුෂ්‍ය ලෝකේ තමයි හොඳ ලෝකේ කියලා. ශ්‍රේෂ්ඨ භවය වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ නිව සංඥා නාසඤ්ඤායතනෙ. මේව නැහයි දැඩිව අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවයයි. ඒ විදිහටම බුදුහාමුදුරුවෝ කියනවා. ආනන්දේ මේ ශාසනයේ මහානතම මෙසේ පිළිපන්නේ වේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා අපේක්ෂාව ලබයිද? හිතේ මේ උපේක්ෂාවට මමේ මාගේ සතුට නොවේ. මමේ මාගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසකර නොසිටි. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමේ මාගේ නොකියන්නා වූ වැසක නොසිටනා වූ ඔහුගේ ඇසුරු කළා විඥානය නොවේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිව අල්ලා ගැනීම නැත්තව පිරිනුවම් පාන්නේ කියලා වදාලා. අර විදිහට අල්ලගත්තේ නැත්තම් එයා පිරිනුවම් පානවා. ස්වාමිනී ආශ්චර්යය, ස්වාමිනී අද්භූතය, ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරකට භාග්‍යතුන් වහන්සේ විසින් ඕගයන් ඊතර කිරීම වදාරන ලදී. ස්වාමිනී ආර්ය වූ මොක්ෂයේ කවරේද කියලා බලන්න මෙතන කතා කර වචනේ ඕගයන්. දැන් අපි මෙච්චර වෙලා කිව්වේ මොකක්ද අර ඕගය රැල්ල හදාගත්තා. විඥානයේ කරකවල මේක හදාගත්තා. ඒක තමයි මෙතන මේ ඕගේ. ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරනවා. දැන් විමුක්ෂය කියන එක මෙලොව යම් කාමයෝත්ෙද්ද පරලොව යම් කාමයෝත්ෙද්ද මෙලොව යම් කාම සංඥාවෝත්ෙද්ද පරලොව යම් කාම සංඥාවෝත්ෙද්ද මෙලොව යම් රූපයෝත්ෙද්ද පරලොව යම් රූපයෝත්ෙද්ද මෙලොව යම් රූප සංඥාවෝත්ෙද්ද පරලොව යම් රූප සංඥාවෝත්ෙද්ද යම් කම්පාන වන ධ්‍යාන සම්මාව සංඥාවෝත්ෙද්ද යම් ආකින්චන් ආයතන සංඥාවෙත්ද යම් නිව සංඥා නා සංඥායතන සංඥාවෙත්ද ඔක්කොම ටික ආව නේද මේනකොට මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සියල්ලටම කියන්නේ මොකද්ද? සක්කාය. ඒ සක්කාය සක්කාය කියන්නේ ඕන් බොඩි. සක්කාය සක්කාය. සක්කාය කෙරෙන් දැඩිවල්ලා ගැනීමක් නැතුව චිත්තයගේ යම් මිදීමක් කියද යමුෘතේ නම් වේ. ඒකෙන් ගැලවුණා නම් ඒ යමුෘතේ. ආනන්දේ මිසේ වනාහි මා විසින් කම්පා නොවන දේන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නදී ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. ඒ සමාධිය අසුරකට ඕගයන්ගේ ඊතර ක්‍රීම දේශනා කරලා තියෙනවා. ආර්ය විමුක්ඛය දේශනා කරලා තියෙනවා. ආනන්දේ ශ්‍රාවකයාට වැඩ කැමති වූ අනුකම්පාවත්තා වූ ශාස්ත්‍රෝ විසින් අනුකම්පාව බුදවා කටයුතු යමක් වේද මා විසින් නියතවට කරන්නලාදී. ආනන්දේ මේ වික්ෂ මූල වෙත මේ ශුන්‍යාගාර වෙත ආනන්දේ ධ්‍යාන කර සමාධිය බුදවා ප්‍රමාදනෝ පසු පසුතැවිලිනෝ මේ තොකට අපගේ අනුශාසනා එක තදගතන් වහන්සේ කිව්වා. වෙන්නව නේද? අර කරුණාවට බුදුහාමුදුරුව මේවා කිව්වා කියන එක තමයි මේ කිව්වේ. අර ඒක සඳහා යම් කිසි ශ්‍රාවකයෙකුට වැඩ කැමති වූ අනුකම්පාවිත ශාස්ත්‍ර විසින් අනුකම්පාව උපදවා කියන ලද්ද. නැත්තම් බුදුහාමුදුරට මේවා කියන්න ඕන කමක් නැත්තේ. භාග්‍යතුන් වහන්සේ මේක වදාළා. සතුට සිත් ඇති ආනන්ද ස්ත්‍රියන් තමයි භාග්‍යතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා. එතකොට මේකේ ආනන්ද සප්පයි සූත්‍රය ඔයගලන්ට තේරෙනවා. ඉතින් අර මේ ඩයග්‍රෑම් ටික අනුව ඔයගලන්ට ඒ තමන්ගේ දක්ෂතාවය අනුව කැමති කැමති විදිහට භාවනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේකේ ඔය පළවෙනිම ස්ලයිඩ් එක අල්ලගත්තා වුණා භාවනා කරන්න පුළුවන්. මොකද මෙතනින් කියනවා මේ ලෝකේ මට එපා. මේ මායාවේ ගුගුල් ගෝඩුව එපා. මෙන්න මේ අකනිට්ටාවේ මණ්ඩලයේ ගෙනේ කල්පනා කළා. මෙතනින්ම කියනවා ඒකෙන්. ඒ කියන්නේ රාතන් වහන්සේලා මේ ඉන්නේ මේ ලෝකේ. මම මේකේ මායාවේ ලෝකේ අයින් කළා. මේ රාතන්ගේ ලෝකයේ කියන එක මේව කරනවා. ඒ කියන්නේ රාතන්ගේ ලෝකේ වන්නවා කියන එක පළවෙනි එකම ලොකුම භාවනාව වෙනවා. ඒක අදිඨාන කරගෙන තමන් ජීවත් වෙනවා. මම මේ කුකුල් ගෝඩුවෙන් පයින්නවා කියන්නේ. ඒක අදහස් කරාම තමන්ට ඒකම ඇති කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ අර මේ ආනෙන්ජය කියන එක ඇති වෙන්න. ඉම්පර්ටබල්. එල්ලෙන්නේ නැති තත්ත්වයට යන්න පුළුවන් කෙනෙකුට. ඒක නම් ඉතින් මට නම් හරියටම වෙනවා. ඒක මෙනෙහි කරපු ගමන් ඒක හැමෝම තමයි සිද්ධ වෙන්නේ. වෙන මොකක්වත් මෙනෙහි කරන්න ඕනේ නැහැ. එතකොට මේක ධර්මීය වශයෙන් අපිට පේනවා මේ කාමයේ කියන එක ගත්තාම මේ සුබයි සුබයි අත්ත කියලා අරගෙන ප්ලෑන් එකක් ගහලා ඒ සංකල්පයට ඇල්ල තමයි මේක වෙන්නේ. ඉතින් මම මේක කරකෝල තමයි මේ දේ කරාගන්නේ. මගේ ඕගේ මගේ රැල්ල මම හදාගත්තා. හදාගෙන මම මේකත් එක්ක ඉන්නවා කියන එක විතරයි තියෙන්නේ. එතකොට මම මේක කරන්නේ නැත්තම් මේ කතාව නැතේ කියන කෙනෙකුට තේරෙනවද? ඒ මනුස්සයා ඒක ඒ ධානයට ගිහිල්ලා ඒක තිබිලා ඒ පිරිහෙන්නේ නැතු යා මලාද. ඉතින් ඒක නිසා ඵලයක් ලැබුවේ නැත්තම් ඒකේ මේ නිර්වාණයට ගියේ නැත්තම් ඒ පුද්ගලයා යන්නේ මේ ලෝකේ ඉපදෙනියු කියන එක. එතකොට මේක බලනකොට බලන්න ඕනි අර මේ හේතුප්‍රත්‍යයෙන් සුභ සුඛ අත්තා කියලා කියන එක ගත්තාම ඒක හේතුපැත්ත අර වස්තුවේ තියෙන්නා වූ දේ ගත්තාම මේ නිමිත්ත අතන ලස්සනයි මෙතන ආදී වශයෙන් ඒක කිරීම හේතු කොටගෙන තමයි ඉතින් අර වචන ටික ගත්තනම් ওই අවස්ථාවේදී අනිච්චා භික්ඛවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්ම මයාකත මේතං බාලලාපන බාලයාගේ වචනයකින් ඌවක් වැනි කියන එක. එතකොට මෙතෙන්දී අපි මේ ඩයග්‍රෑම් එකේදී අපි බැලුවේ අර හම්මම එක්කහුව වෙන තැනයි මේ සාරම්භය කියන එක විශේෂයෙන්ම තියෙන්නේ කොතනද කියන එක. සාරම්භයයි ද්වේෂයයි අතර සම්බන්ධතාවය මෙතනින් පේනවා. මේ පැත්තෙන් මෝහය අවිද්‍ය ආශ්‍රය මෙතන සාරම්භය, මේ පැත්තෙන් ද්වේෂය. ඔය ලයින් එකේ තමයි ඔබ තියෙන්නේ. දැක්කද? ඔක්කොම ගන්න ඕනේ නැහැ. කොටස විතරක් ගත්තා නම් නැති. එතකොට එතනින් පේනවා මේක කියලා. ඩයග්‍රෑම් එක ඔක්කොම ඩයිජස්ට් කරගන්න යන්න ඕනේ නැහැ. ඊළඟට ගත්තාම අපිට පේනවා මෙන්න මේ අවස්ථා තුනකට අපේ මේ අහංකාරය කියන එක ඇති වෙලා තියෙනවා. භවය නිසා ඇති වෙලා තියෙනවා. මොකද මම භවංච භෝගංච ඕකාරස්ස නේද? භවය අර අවුරුදු 16 ගෑනු ළමයාගේ යාගේ සංඥාවක් නිතින්නේ මම ලස්සනයි එකයි කියන එක. අන්න එක භවය. ඊළඟට භෝගය කියන එක ඉතින් ගන්න ඕගලන්ට තියෙනව ආහාර පාන ආදීද බෙන්ස් කාර් එකද අරකද මේකද රස්සාවද ඒකත් එක්ක තියෙන එක. ඊළඟට ඒවා ඔක්කොම මේ දෙක අතරහලත් මේ අන්තිමට ඉතුරු වෙනවා රූපේ එපයි කියලා අරූපේ සහිත ධානි ආකාස සංඥායතනෙ වාගේ ඒ වගේ තියෙනව තියෙන එක. ඉතින් මේ අහංකාරයේ හේතු කොටගෙන තමන්ට ඇති වෙන්නේ දැන් අයි මේකින් කියලා කියන්නේ ඒකනේ. ඉතින් අහංකාරය ඇති වුණාට ඒක නිසා ඇති වෙනවා අත්ත සංඥාවක්. අහංකාරයෙන් ඇති වෙන්නේ අත්ත සංඥාව. අත්ත සංඥාවේ තියෙන ආපහු අර ධම්මේසු උපගමන ලක්කන. ඒ කියන්නේ සංඥා චේතනාව වලට තමයි ආපහු යන්නේ. ඒ කියන්නේ මෙතනින් මේ කතාව ඇති වෙලා මෙයා යනවා අහංකාරය. අහංකාරයෙන් අත්ත සංඥාව, අත්ත සංඥාවෙන් ආපහු ගිහලා තියෙන්නේ මේකේ උඩටම තමයි. ඒක අර මේ කණු වටේ බැඳා වගේ තමයි. මේකේ වටේම කැරකි කැරගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේ ඇති කරගෙන අපි මේ ශරීරය හදාගෙන ස්ත්‍රී පුරුෂ භාවයන් කියනවා හදාගෙන ස්ත්‍රී පුරුෂ ඉන්ද්‍රියන් කියන ඒවා හදාගෙන ඒකත් එක්ක අපි තමයි මේ පිටත බලලා ඇතුළ අහංකාර වෙනවා. ඇතුළ ඇලුනා අහංකාරය. පිටත බැලුවා, පිටතින් සෙව්වා, ඒ පාර මමංකාරයට ගියා. අහංකාරයෙන් මමංකාරයට ගියා. අහංකාරයෙන් මමංකාරයට ගිහිල්ලා ඉතින් මේ ඩයග්‍රෑම් එක අනිත් පැත්තට කැරකෙනවනේ. කඹේ දාලා අදින එක නෙවෙන්නේ ඊට පස්සේ. කඹේ දාලා අදිනව නේද උඩ තුංගුලෙන්. ඒක ඒක මතකයි නේද? මේකේ තියෙන්නේ මේ පැත්තෙන් කබලිකාර ආහාරය සංඥාව මනෝ සංචේතන ඕකට උඩින් කඹයක් දානවා කියලා හිතන්නේ. මෝහය තියෙන්නේ මේ පල්ලෙහාත් ඇත්තේ තමයි ඕගොල්ලෝ ඉන්නේ. මෙතන පල්ලෙහාගේ රෝලේ. එයා තමයි මෝහය. එතකොට මෝහෙන් මේ කඹේ අදිනවා. අදිනකොට මොකද වෙන්නේ? මේක මෙතන අපි මවුන් කරලා තියෙන්නේ කියලා වේදනාව උඩ මවුන් කරලා නෙමෙයි ඕහා වුණ එකක් හැදිලා තියෙන්නේ. ඒ වේදනාවට මේක මේ පැත්තට පෙරලෙනවා. එතකොට එහෙම පෙරලුනහම තමයි මේක 1 2 3 මේ පැත්තෙන් හැදෙනවා. ඉතින් මේවායි අතර සම්බන්ධතාවය තියෙනවනේ. ද්වේෂයයි, ලෝභයයි, මෝහයයි අතර සම්බන්ධතාවය. අපි දන්නවා මේ පානාතිපාතය කියන එකෙන් ද්වේෂය, අදත්තාදානිය කියන එකෙන් මේතන ලෝභය. එතකොට පෙරවුව මෝහය දැන් අවිද්‍යාව. පෙරවුව මෝහය පානාතිපාතය කරගෙන මං ජීවත් වෙනවා. දැන් අවිද්‍යාව නේද? අදත්තාදානිය කරගෙන ජීවත් වෙනවා කියන එකයි. එතකොට ඉතින් කාමේ කාම සංඥාම ඒකේ ඇලීම කියන එක අබිනිවේෂය කියන එක තියෙනවා. එතකොට ඊළඟට අපිට පේනවා මෙන්න මේ තුන මේක ඇතුළට ඇදිලා යනවා කියන එක. මේක ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයේ මේ මෙතන මේ පෙන්නලා තියෙන්නේ ඇකිලෙනවා කියලා. ඒ කියන්නේ පානාතිපාතය කරනකොටම අදත්තා දානීය වෙනවා වගේ මේ මෝහයයි අවිද්‍යාවයි කියන එකත් මේක ශ්‍රින්ක් වෙන එකයි වෙන්නේ. ෆ්ලැට් වෙනවා. ඔබ උලවාගේ තියෙන එක අර උඩින් අවිද්‍යාව තියෙන තැනින් අත තිල්ල තද කරන්න පල්ලෙහාට. මෝහය පැත්තේ මේ පැත්තට තද කරන්න. අන්නේ අර්ථයයි තියෙන්නේ. ඒක වෙනකොට මේ මේ කතාව අන්තිමට තියෙන්නේ. මේක මේ පැත්තට ඇදිලා යන එක තමයි තියෙන්නේ. ඒතර අර ප්‍රසන්ට් මූවමන්ට් එකේදී අපි පෙන්නවා මේක මේ විදිහට සිද්ධ වෙනවා කියලා. මේක මේ පැත්තට ඇදෙන එකක් තියෙනවා, අනිත් පැත්තට ඇදෙන එකක් තියෙනවා. අබිනිවේෂය කියන එක හිතන්න නිකන් ස්ට්‍රින් එකක් දාලා වගේ කියලා. තණ්හාවක් නේ නේද? එතකොට දැන් පරමාස කාය ග්‍රන්ථයේ පැත්තනොත් තියෙනවා නේද ස්ට්‍රින් එකක්? මේ පැත්තට. ඒ පැත්තෙන් තියෙන්නේ මොකද්ද? තණ්හාව. අර පරිග්‍රහයයි තණ්හාවයි. එතකොට ඒ පැත්තෙනොත් තියෙනවා දැන් වේදනාවට මේ වේදනාව කියන එක තියෙන්නේ ඔය මේ පැත්තේ නේ. ගිදි ලෝභී පැත්තේ. හරිනේ? එතකොට ඒ පැත්තේ ඉඳන් වේදනාව ඉඳන් ස්ට්‍රින්ග් එකක් දාලා තිනවා පරමාස කාය ග්‍රන්ථයට. රබර් පටිය. එයා දිනවා එක පැත්තකට. මෙතන පරමාස කාය ග්‍රන්ථයේ මෙතන ඉඳන් සත්‍යාවේ නිවේස කාය ග්‍රන්ථයට ආපහු ස්ට්‍රින්ග් එකක් තිනවා මේකට. දැන් මේක ඇල්ල ඇදලා ගන්න පුළුවන් මේක ඇතුළට. මේක ඇදලා ගන්න පුළුවන් මේක ඇතුළට. රබර් පටිය නම් දෙපැත්තටම ඇදෙනවානේ. මේ පරමාස කාය ග්‍රන්ථයේ ඉඳන් සත්‍යාවේ නිවේස කාය ග්‍රන්ථයට වෙන්නේ ප්‍රසන්ට් මූවමන්ට් එකේ. අහණුයි මමණුයි දෙන්නා එකතුයි. දෙන්න එකට ඉන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී පෙර අවිද්‍යා පෙර මෝහයයි පසු අවිද්‍යාවයි කියන එක මේ මේ දැන් අවිද්‍යාවයි කියන එක දෙන්නම එකට ඇවිල්ලා තියෙනවා. අර අපි කන රස වූ හොඳ වූ එක ඉන්ස්ටන්ස් එක. අන්නේ ඉන්ස්ටන්ට් එකේදී තමයි මේක මේකට ඇදිලා යන්නේ. ඊට පස්සේ දැන් මම කන්සියුම් කරලා නැති ඉන්නේ. දැන් මෙන්න දෙන්න දෙකක්. ඇයි? දැන් හොද්දේ සුවඳ දැනෙනව එකක්. මම කලින් මේ උඹාගේ මේ මෙහිම තියෙනවා නම් රසයි කියලා හිතන එක තව එකක්. හරිනේ? තේරෙනවද මං කියන එක? මුලින් ඕගොල්ලෝ යමක් කාලා තියෙනවා නම් කොහොමද මේ කෑමක් දැකපුවම ඕගොල්ලන්ට හිතෙන්නේ මේක හොඳයි කියලා? කලින් පුරුද්ද මේ වගේ එකක් දැකලා ඒකත් එක්ක. එතකොට අර කලින් ඇති වෙච්චාව කලින් අවිද්‍යාව වෙලා මෝහය වෙලා ඉවරයි. දැන් අන්නේ මෝහය විසින් තමයි මේක සකස් කරන්නේ. මේ භවී මෝහයේ උදාහරණ කෙටිම කියනවා නම් මේ භවී ඇති වුණා වූ මෝහයේ ඊළඟ භවයට අවිද්‍යාව වෙනවා. ඒකයි. එතකොට ඒ විදිහට තමයි මේක කරන්නේ.
එතකොට දුක් දන්නේ නැහැ.
ආ ඔකේ. ඊටන් සත්‍ය නිවේස කාය ග්‍රන්ථයේ පරමාස කාය ග්‍රන්ථයේ දෙලෙන් දෙන්නේ ඒක අනුපත්ති කියනකොට. ආ දැන් ඊටන් සත්‍ය නිවේස කාය ග්‍රන්ථයේ යදෙනවා පරමාස කාය ග්‍රන්ථයට ඔයා අනාගතය ගැන හිතනවානේ. ආ මම දැන් සිල් රැකලා ගිහිල්ලා මම ඊට පස්සේ දැන් ඩිග්‍රී එකට වාඩම් කරනවා. ආ දැන් මං ඇවිල්ලා දොස්තර වෙනවා. දොස්තරේලා මම මෙහෙම රස්සාවල් කරගෙන මෙහෙම ඉන්නවා. තාම ඔයා දොස්තර වෙලත් නැහනේ. අනාගතය ගැන හිතනවා. අනාගතය ගැන හිතන අවස්ථාව ඒ වගේ දේවල් වලදී මේක වෙනවා. සීලබ්බත උපාදානියත් එක්ක සම්බන්ධ වෙලා එන්නේ. එතකොට ඒ විදිහට එනවා. එතකොට ඉතින් ඒක දකින්න ඕනි හැබැයි. ප්‍රඥාවෙන් යුතුව දකින්න ඕනි. ඉතින් ඒකේ අන්තිමට උත්තරය තමයි ඔය තියෙන්නේ. අවිජ්ජාවයි චේතනාවයි දෙන්න එකට එක්ක අහුවෙලා. මේක තියෙනවා මේක ඔක්කොම එකහවල මට ප්‍රතිඵලයේ හැටියට හම්බ වෙන්නේ දෝමනස්සය. ඉතින් කාමයෙන් අන්තිමට උත්තරේ ඔන්නෝක කියන එක තමයි මේක පෙන්වන්නේ.